පූජනීය වන්දනීය අති පූජ්‍ය ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු ධම්ම කුසල ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයන් අවසරයි සියලුම දෙනාට තෙරුවන් සරණයි. එමනම් අපි මේ රැස්ව සිටින්නේ සතිපතා කරන යෝගාවචරීන්ගේ කමඨහන් සුද්ධ කිරීමේ සහ ධර්ම දේශනා වැඩසටහනටයි සුපුරුදු පරිදි කමඨහන් සුද්ධ කිරීමේ වැඩසටහනින් අද දවසේ වැඩසටහන ආරම්භ කරන ලෙසට පූජනීය වන්දනීය අතිපූජ්‍ය ලොකු ස්වාමීන් වහන්සේගේ දෙපා නමද ඉතාම ගෞරව පූර්වකව මම ආරාධනා කරමි. සාදු සාදු සාදු. මුලින්ම ඒ දී ඇති ලිඛිත ප්‍රශ්න, එහෙමනම් ස්වාමීන් වහන්සේ අවසරයි ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කිරීමට.
හොඳයි.
තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමීන් වහන්ස, පර්යංක අසුන් ගත වී සිටි ඉරියව්ව මෙනෙහි කළා. අසුන ස්පර්ශ කර ඇති ස්වභාවයේ පැවති තද බවද, සමහර තැන්වල මෘදු බවත්, දෙපා පොළොව මත තබා ඇති නිසා එහි සිසිල් බවත් දැනුණා. හුස්ම රැල්ලට හිත යෙදුවා. එය නාසිකාව තුළින් එහාට මෙහාට ගමන් කරන බව, සමහර තැන් ගමන් කරන බව හා සමහර තැන් තදින් ස්පර්ශ කොට ඉහළට ගොස් විසිරෙන බව දැනුණා. දැනෙන දේ සියුම්ය, වරක ගොරෝසිය, කායික සංවේදනා ගැනද දැනුවත්ය. බාහිරව පැවති ශබ්ද ඇසුණා. නැවත ක්ෂණයකින් මූල කමටහනට පැමිණේ. සිතුවිලිද පැමිණ ගියා. විවේකී ස්වභාවය පැවතියා. කය ඉතා සැහැල්ලු බවට පත්විය. ප්‍රකට වූ ස්වභාවයෙන් සියල්ල ධාතු ලක්ෂණවල ස්වභාවයන් ලෙස හඳුනා ගත්තා. අවදිවත්ම මේවන හුවමාරුව දැනගනිමින් පැයක පමණ කාලයක් ගත විය. පින් සිදු වේවා, නිවනින් සැනසේවා.
ඔය එහෙම ඉතින් භාවනාවේදී මෙහෙම තැම්පත් වෙන ගතියක් තිබුණා නම් නිකන් වැඩේ කෝක වෙතත් බලන්න මගේ මනාපේ තියෙන්නේ අරමුණු ඇතිව අරමුණේ උදට තද වෙලා විසිරී යන ගති වගේ දෙයක්ද, නැත්නම් ඒව මොනවත් නැතිව හේ හිස්තනද? අන්නේ දෙකෙන් හිත මනාපේ හිතේ කැමැත්ත කොයි එකටද තියෙන්නේ කියලා දන්නවනම් ඒ කමටහන් සුද්ධ වීමකුත් වෙනවා, භාවනාව ඉදිරියට යමුකුත් වෙනවා. මම දන්නවා උත්තරේ මේක වෙන්න ඇති කියලා. නමුත් අන්නේ එක හිතට වදදලා දෙන්න අපි කොච්චර කරදර කංකටොළු වල හිටියත් අපිට මේ විකල්ප දෙක තියෙනවා. ඒ විකල්ප දෙකේ හිතේ ඡන්දේ, හිතේ මනාපේ, හිතේ අනුග්‍රහ හයි කෝකටද, ඒකට තමයි සාමාන්‍ය හිත හැදගහන්නේ. හිත හැදගෙන දැන් තොරතුරු හිතට ලැබිලා තියෙනවා. ඒක භාවනාවෙන් පිට, එහෙම නැත්නම් සම්මා දිට්ඨියට සම්බන්ධව අන්වේ ඥාන වලින් ඕක තේරෙන්න නම් මේ දෙකෙන් කොයි එකටද කැමති කියලා වාර්තාවටත් ඇතුල් කරන්ඩ ඒ අනුව හිතට ඉස්සරහට යන්න අල්ලුව දෙන්න. ඒකත් යෝගාවචරයේ භාවනාවත් එක්කම කළ යුතු අමතර කාරණාවක්. මේ අන්වේ ඥාන අනුමාන ඥාන අනුව අගේ කරලා ඉදිරියට යන එක අපි යනවා ඊගාව වතාවට.
ස්වාමීන් වහන්ස, ගරු ස්වාමීන් වහන්ස, සක්මන නිරුත්සාහයෙන් සිදුවන පාදවල චලනයකි. සක්මනේ හමුවන රූප ශබ්ද සිතුවිලි යනාදිය තුලිනුත් පාදවල චලනය නොනවත්වාම පෙනේ. පර්යංකය මූල කර්මස්ථානයේ හුස්ම රැල්ලයි. ඉදිරිපත් කරන පර්යංකයේ පිළිවෙලක් නැත. ලිවීමට ගොනු කර ගැනීම අපහසුයි. මූල කර්මස්ථානයේ වැසී ගොස්ය, නැතිනම් යටට ගොස් ඇත. ගැස්සීමක් වැනි තත්ත්වයක් විඳි රැහැයි ශබ්දයද ඇසේ. ඇති වී නැති වී යන වෙනත් ශබ්දද ඇත. නිරුත්සාහයකින් සිතුවිලි වලට යයි. ආපසු එන්නේත් නිරුත්සාහයකින්මයි. පර්යංකය සමවෙන්න පර්යංක පරිසරයේ ටිකෙන් ටික තැම්පත් වෙනවා වගේ විඳීමක් විය. හිස වේගයෙන් අංශක 90කින් පමණ ගැස්සුනේය. බාහිර ලෝකයට ඇද වැටුනි. එදිනදා කටයුතු වලට ගියේ සිහිය පවත්වා ගනිමින්ය. එදිනදා කටයුතු දන්නා හඳුනන අය එකතු වේ. කතාවට සහභාගී වීමට සිදුවේ. සම්පප්‍රලාප බව දැනගනිමින්ම සහභාගී වීමට සිදුවේ. මේනුත් පසු නොරිස්සුම් ගතියක් මතුවී ටික වේලාවක් පවතී. කමටහන් ලැබේවා, තෙරුවන් සරණයි.
වර ඉස්සල සඳහන් කරපු අපිලිවෙල අවිධිමත් බවයි, ඔය දැන දැන සම්පප්පලාප වලට සම්බන්ධ වීමයි තමයි අපි හිතර දෙන අභියෝගේ. මේ දරුවන් හඳා කරන්නේ මේ බඳා අන්නේ වගේ අවුලකට පත් වෙලා එතනදී ශ්‍රද්ධාව තියෙනවා නම් ඉදිරියට යනවා. ශ්‍රද්ධාව කියලා කියන්නේ මේ தත්ත්ව ජීවිතේට භාවනාවට බාධාවක් නැහැ. මේ වගේ තොර භාවනාවකුත් නැහැ. විපස්සනාට හැරෙන්න ඉස්සලා ඒ වගේ අපිලිවලක්. අක්‍රමිකවත් භාවයක්. එහෙම නැත්නම් හිතේ අන්ධබන්ද භාවයක් වෙනවා. ඒකට තමයි අපි ඔය සන්තති කියලා කියන්නේ, ෆ්ලක්ස් එක කියලා කියන්නේ. එහෙම නැත්නම් ගොජේ කියලා කියන්නේ. ඉතින් ගොජේ දැකලා තියලා ගොජෙන් පස්සේ තැම්පත් වීමකුත් ඇවිල්ලා තියෙනවායි කියලා කියන්නේ පොටෙන්ෂල් එක තියෙනවා. පොසිබිලිටි එක තියෙනවා. ඒක නිසා මේක නිතරම සිදුවේයි කියලා ලෑස්ති මනසෙන් සූදානම් ශරීරයෙන් භාවනා කරන්න එච්චර තද බල අභියෝගයක් නැහැ. නමුත් ඒක අර විශ්වාසයෙන් මුණ දෙන එකට තමයි අපි මෙතන ශ්‍රද්ධාව කුසල ඡන්දය කියලා කියන්නේ. මේ දිගට මේ කටයුතු කරනවා නම් කමටහන් මේ විදිහට සුද්ධ කෙරෙවි නැතත් මේ වගේ කෙනෙකුට පාර පෑදෙන්න ඉඩ තියෙනවා. කමටහන් සුද්ධ කරගත්තට පස්සේ විශ්වාසයෙන් මුණ දෙනවා නම් අර කමටහන් සුද්ධ කරපු නැති කෙනෙකුට වැඩි ඉක්මනින් ඉදිරියට යන්න පුළුවන්. ඒ වේවා කියලා අපි යනවා ඊගාවට.
නිර්වාණ සරණයි ස්වාමීන් වහන්ස. අවසරයි ගරු ස්වාමීන් වහන්ස. සක්මන පර්යංකය 100 අද්දකි. සියල්ල එකට කවලවම් වූ අක්‍රමවත් ස්වභාවයකි. අපට මොන දේ වුණත් ඇතුළත නිශ්චලය. එන එන දේ මතු වී බොඳ වී යන අයුරු බලා සිටි. සමහර විට ගැටීමක් ඇති වී චංචල වුවත් එය දැකීමෙන් පසු පෙරති වූ නිශ්චල තත්වයට පැමිණේ. නැවත ලුහුබැඳීමක් හඹා යාමක් නැත. සියල්ල පිටස්තරය දුරස්ය බලා සිටීමක් පමණි. ගෞරවනීය ස්වාමින් වහන්ස උපදෙස් ලබා දෙන සේක්වා. තෙරුවන් සරණයි.
මේක තමයි සංසාරය කියන්නේ. මේ සංසාරයේ තියෙද්දිත් අඩියේ තැම්පත්කමක් තියෙනවා. ඒක තමයි අපිට බුදුහාමුදුරුවෝ පෙන්නලා දෙන්නේ. ඒක ඇති වෙන්න ගියනු කෙනෙක් වෙන්න ඕනේ, පිරිමි කෙනෙක් වෙන්න ඕනේ, පැවිදි වෙලා ඉන්න ඕනේ, අරණෙක ඉන්න ඕනේ, එහෙම එකක් නැහැ. ඒක කොහොම අපි ඒකට කරන අනුග්‍රහ විතරයි. නමුත් අර අඩියේ තියෙන තැම්පත්කම අපිත් ලැබිච්ච ජන්මදායාදයක්. ඒක නැතුව වගේ තමයි මතුපිට බැලුවොත් පේන්නේ. අර අන්ධබන්ද භාවයේ අපිලිවිල නැත්ේ අපිලිවිල යනකොට තමයි මේක හියුමන් නේචර් එකට එන්නේ. හියුමන් එරර් එකක් වගේ තමයි තේරෙන්නේ. එහෙම නැතුව මේකේ යන්න බෑ. ඉතින් ඕක මේකේ නම් ඉස්සලා දෙන්නටත් වැඩිය හොඳට විසදව දැකලා තියෙනවා. මේකට මේ කෙනාට දෙන්න තියෙන දඬුවම තමයි ඕක කාට හරි කියලා දෙන්න උත්සාහ කරන්න බලන්න. මොනම කෙනෙක්වත් පිළිගන්න කැමති නැහැ. මේ කෙනාට මං කියන වචන තේරෙයි. මත ආධුනිකයන්ට අපි කරන්නේ එයා ඉස්සරහට යන්න අරිනවා. යන්න අරිනකොට ඇති වෙන මේ අපිරිවේදී මේ අසංවිත භාවයේ එහෙම නැත්නම් ඔළුව නිකන් අන්ධබන්ද වෙනකොට කල්යාණ මිත්‍රාශ්‍රයත් සද්ධාත්ම ශ්‍රවණයත් නිතර අභ්‍යාස දිකට කිරීමත් ඒකට ගැළපෙන තැනක සිටීමත් වගේ කියන දේවල් අපි ජන්මේ ලැබපු ආනිසංස අන්නේවා අර පත් වෙනකොට දර ටික නැවත නැවත ලිපට ලං කර ගන්නවා වගේ කින්ද මොලවනවා වගේ දිකට කරගෙන යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා
කරනවා. ස්වාමින් වහන්සේ සක්මන පරියන්කය ගැන ලියන්නට දේ මතු නොවේ. තනිව කාලයක් සිටි අතර යම් හේතුන් මත පවුලව අය හා විසීමට සිදුවීමෙන් ජීවන රටාවේ වෙනස්කම් සිදු වුණා. හැකි ලෙස ඒ තැනට හැඩ ගැසී ඇත. නොගැලපෙන තැන්හි හා වෙනසක් කළ නොහැකි තැන්හි යම් වෙහෙසක් විටින් විට මතු වුවත් එය දරා ගැනේ. විටක මේ කිසිවක ගාණක් නැත. විටක ඇහුණත් එතන ඒවා හලහල යයි. වෙලාවකට එතන හිටියට එතන නෑ වගේ ආගන්තුක බවකි. යම් වෙහෙසවල් එන තැන ඇයිද බලද්දී අන් අය හරහා මතුවන්නේ තමාගේ නොදුටු කැමති අකමැති පැති වගේ ඉස්මතු වුණි. ඒ අය කණ්ණාඩි වගේ උදාහරණයක් ලෙස රටේ හා අන් අයගේ පුවත් ඇසීමට ඇති අකමැත්ත ඉස්මතු වුණේ ඒ පුවත්වලින් දවස පටන් ගන්න කතා ඇසෙන වටපිටාවක අවදි වීමෙනි. එලෙස වෙහෙස එන තැන් බලන විට ඒවා බොඳ වෙවි යන්න ගන්නවා. පසුව ඒ හේතු බැලීමත් වෙහෙසක් වී ඇත වෙහෙසක් වී අතහැරෙන්න ගත්තා. අකමැති සිදුවීම් බාර ගැනීම හරහා විටින් විට යම් සහනයක් මතු වුණා. බාරගත් විට ඊළඟට ගත හැකි පියවරවල් මතුවේ. අන් අයගේ හැසිරීම් බාධාවක් නොකරගෙන හැකි ලෙස තමාගේ කටයුතු කෙරේ. නැවත තනිව විසීමට පෙළඹවීමක් ඇත. තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස.
ඔගේ අපිළිවෙල තැනට මම ගියා මිසක්කා අපිළිවෙල තැනට ඒක මට මා කෙරේ ආව නෙවෙයි. අපි දිගටම කරන්නේ සංසාරයට කැමැත්ත. ඔය අපිළිවෙලට පදල පිළිවෙල කරලා මට හැඩ ගැහෙන්න පුළුවන් වෙයි කියලා අමුතු මාන්නයක් තියෙනවා අපි ගන්න. කවම දාකවත් බෑ. ඒක බුදු වුණාට පස්සේවත් බෑ. නැත්නම් බුදුරජාණන් වහන්සේට බුද්ධ කෘත්‍යයක් තියෙනවනේ වගකීම. ඒක නිසා අප කෙරේ ඇවිල්ලා බණ කියව බව හැබෑව. නමුත් ඕක තේරෙන තේරෙන තේරෙනවා. ඒ අපිළිවෙල සදාතනිකව පවතින දෙයක්. අපි තමයි මේක පිළිවෙල කරලා මේක ඉන්න පුළුවන් කැදැල්ලක් හදා ගන්න පුළුවන් පාදමක් හදා ගන්න පුළුවන් කියන එක තමයි ඔය සයන්ටිෆික් රිසර්ච් කියලා කියන්නේ. එව නැත්තම් ඔය ලෝකේ තියෙන පිස්සු විකාර කියලා කියන්නේ. ඒක නිකන් මේ නමුත් මේ කියන රචනයේ හැටියට ඒක හොඳයි. මේ විසම ලෝකේ සමහිත පවත්වන එක මගේ යුතුකමක් මිසක් ආ මොකද මමනේ ගියේ මේ ජරාවට බල්ලොත් එක්ක බුදියා ගත්තොත් මැක්කොත් එක්ක තමයි නැගිටින්න වෙන්නේ. ඉතින් ඒක නිසා ඒ ප්‍රවෘත්ති වලින් තමයි අපි සම්පූර්ණ අවුල් වෙන්නේ. අපි ඒ ප්‍රවෘත්ති ලැබෙන ක්‍රමේ හදාගෙන තමයි විවේකේ ඉල්ලන්නේ. ඉතින් ඒක කවදාදියෝ පැටර්න් එක වෙනස් වෙයි. කොහොම යනකොට වෙනස් වෙන්නේ කොහොමද? ඒ ප්‍රවෘත්ති නොලැබෙන තැනට යන්න ඕනේ. ඇයිනවාද
එහෙමයි ස්වාමීන් වහන්සේ.
ප්‍රවෘත්ති නොලැබෙන තැනට යන්න නම් ඔය දැන් හදාගත්ත ඉඩේ තමයි යන්න තියෙන්නේ. ලෝකෙට බැන බැන ඉඳලා ලෝකයත් එක්ක කසාද බැඳලා දික්කසාද වෙන්න හදන්න එපා. එහෙම නැත්තම් ඒ ප්‍රවෘත්ති එන තැන් මිනිස්සුත් එක්ක ගැටෙන තැන් හදාගෙන ගලවාගෙන යන්න පුළුවන් මේ සංසාරය. හැබැයි ඒ එන ක්‍රමේ හදාගන්න එක අපි නිතිපතා කරනවා. යාව ජීව වශයෙන් කරනවා. අන්නේ කරන එක නතර කරන එක තමයි සබ්බපස්සා කරනම් කියලා කියන්නේ. ඉතින් ඒකට මේ රචනය හොඳ මුල් ආරම්භය දීලා තියෙනවා. ඒ ආදර්ශයක් පෙන්නලා තියෙනවා. ඒක හොඳයි. ඒ කොච්චර දුර බැහැර රටක හිටියත් මේ කරන්න පුළුවන්. අන්නේ කරන්න පුළුවන් කියන සංඥාවෙන් යන්තම් දැන් ඔලුව උස්සගෙන තියෙනවා. ඉතුරු ටිකත් ඔලුව විතරක් නෙමෙයි මේ වගේ ලියන රචනාවලින් එහෙම දඟලන අයට විශ්වාසයක් ඇති කළ දීලා ඒ තුලින් අපි සාමූහික ගමනකට යං ඒකට මේ විදිහට කමඨාන් වාර්තා ලිවීම වැදගත් වෙනවා. මේවා තමන්ගේ ඉතිහාස පොත වශයෙන් ජර්නල් එක වශයෙන් බුක් කීපින් වශයෙන් තියාගන්න මේ යන ක්‍රමයටම ඉදිරියට යන්න. හැබැයි ඉක්මන් කරන්නයි යන්න එපා. ඉක්මන් කරන්න ගියොත් අපි ඔයිට වැඩි අනවශ්‍ය ප්‍රශ්නයක් ඔළුවේ දාගත්ත වෙනවා. හොඳයි.
එහෙමයි සර්. සර්, තෙරුවන් සරණයි. ලිඛිත ප්‍රශ්න නම් උපමනයි ලැබී තියෙන්නේ. තව කාලට හරි වාචිකව ස්වාමීන් වහන්සේට ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න ඕමනා නම්.
ඉරෝෂ්ටි ඇට් එකට දෙකක් ඇවිල්ලා තියෙනවා.
ඒ දෙක කියවුවා මම. තව කාට හරි ප්‍රශ්නයක් තියෙනවා මට රජිකාට පුළුවන් අත උස්සලා නොයම් සම වෙන්න අම්මියුට් කරලා දුසුළු ස්වාමීන් වහන්සේට කතා කරන්න.
අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස, තෙරුවන් සරණයි.
ඔව්.
අවසරයි ස්වාමීන් වහන්ස, මට මේ ඇත්තටම මේ ප්‍රශ්නයකට වඩා මේ අදහසක් ඉදිරිපත් කරන්න අවසරයි. ඔබ වහන්සේ මට මතක නැහැ හරියටම ගිය අඟහරුවාදා දේශනාව පරිහරි රිට්‍රීට් එකේ ස්වාමීන් වහන්සේලා තිබ්බ රිට්‍රීට් එකේදී හරි කියපු කාරණාවක් සම්බන්ධයෙන්, ඒකෙදී ඔබ වහන්සේ කිව්ව අර ප්‍රසන්න මනසක් ඇති කර ගැනීමේ වැදගත්කම ගැන මේ ඔබ වහන්සේ පැහැදිලි කරා. මේ අර මම පහුගිය දවස්වල මම ඔබ වහන්සේටත් කලින් දැනුම් දුන්නා. පහුගිය දවස්වල මම ගොඩක් ඔය නියුරෝ සයන්ස් පැත්තේ පොඩ්කාස්ට් අහන්නේ පැත්තට චුට්ටක් යොමු වෙලා ඉඳලා මේ ඒක නිකන් සමරි එකක් විදියට ගත්තොත් මට හිතෙන්නේ මම කාරණා තුනක් හතරක් වගේ තමයි එකෙන් පික් කරන්න තියෙන්නේ. කොච්චර මේ දේවල් මේ අද අද තියෙන සයන්ටිෆික් නොලෙජ් එක අනුව ගත්තත් පළවෙනිම කාරණාව තමයි ඔය වහන්සේ පැහැදිලි කරා වගේ මේ ප්‍රසන්න මනසක් ඇති කර ගැනීම කියන එක. ඒ කියන්නේ අවට මොනවා අපි අවට මොනවා සිද්ධ වුණත් අපිට ඒකෙන් අපිට ඒකේ රෙස්පොන්ඩ් එක විතරයි වෙනස් කරන්න අපිට අවට සිද්ධ වෙන දේවල් වලට අපිට බලපෑමක් කරන්න බෑ කියන එක කෙනෙක්ට අවබෝධ වුණාට පස්සේ ඒ අවට සිද්ධ වෙන දේවල් වලින් තමන්ගේ මනස අප්‍රසන්න කරගන්න නැතුව ඉන්න එක තමයි ගොඩක් වෙලාවට මම දැක්කේ හැම තැනකදීම වගේ කියවෙනවා. දෙවෙනි එක දැක්කේ ඇත්තටම අර ග්ලෑඩ් ගේම් එක කියලා අපි ඔබ වහන්සේ අපිට අර කලින් මේ පොලියානගේ කතාවත් එක්ක පැහැදිලි කරා වගේ මේ කොයි අවස්ථාවක වුණත් අපිට මොනවා හරි සතුරු වෙන තියෙන දෙයක් ගැන අපිට ඒ එහෙම අපේ දෘෂ්ටි එහෙම නැත්නම් අපේ සංකල්ප බලන විදිය වෙනස් කරන්න පුළුවන් නම් එතකොට මට හිතෙන්නේ අතර මම පෞද්ගලිකව ඒක උත්සාහ කරා ස්වාමීන් වහන්සේ. එතකොට දැන් මගේ තිබ්බ තෝට් පැටර්න් එක නිතරම නෙගටිව් දේවල් ගොඩක් වෙලාවට පික් කරන්න තිබ්බ කියලා මට තේරුණා එක කරන්න ගත්තට පස්සේ. හැබැයි දැන් එහෙම කරගෙන යනකොට අර තෝට් පැටර්න් එක වෙනස් වෙලා මේ අපි මොනවා හරි විතරම පොසිටිව් දෙයක් අපිට ධනාත්මක දෙයක් දකිනකොට ඒ වගේ දේවල් වැඩිපුර අපි තියෙන දේවල් වුණත් සමහර වෙලාවට අපි ඒක එච්චර දැනෙන්නේ නැති ගතියක් තමයි මට තේරුණේ. අපි උනාට ඒක අවධානය යොමු කරලා ඒක හොයනකොට නිතරම අපිට ඒ දේවල් කොච්චර අපි වටේ තියෙනවාද කියන එක දැනෙන්න ගත්තා. එතකොට ඇත්තටම අර ලෝ ඔෆ් රිට්‍රැක්ෂන් එහෙම නැත්නම් ලෝ ඔෆ් ෆයිබ්‍රේෂන් වගේ අපි නිතරම පොසිටිව් තෝට්ස් තියෙනකොට නිතරම පොසිටිව් දේවල් තව තව ඇට්‍රැක්ට් වෙන ගතියක් තියෙනවා කියලා මේ ඒගොල්ලන් රිසර්ච් වලින් කියන වගේම නිකන් අවබෝධෙනුත් ඒක ඇත්තටම මේ ප්‍රැක්ටිකලි ඒක එහෙමයි කියන එක කාරණාව මේ මට ප්‍රත්‍යක්ෂ වුණාද මන් දන්න නිකන් දැනුවත් වුණා කියන්න පුළුවන්. අනිත් කාරණාව ගොඩක් ඔය මේ සයන්ටිෆික් රිසර්ච් වල කියන්නේ මයින්ඩ්ෆුල්නස්. ඉතින් අපි හැමදාම කතා කරන එක නේක. අනිත් හතරෙන් කාරණේ විතර මට කියන්න පුළුවන් නෙගටිව් සෙල්ෆ් ටෝක් කියන එක අයින් කරන්න කියන එක තමයි ගොඩක් කියන්නේ. ඒක මමත් ඇත්තටම කාලයක් තිස්සේ කරපු දෙයක්. නිතරම මට බැහැ කියලා මම මටම කියනවා නම් ඒක අර මගේ ඔළුවේ රෙජිස්ටර් වෙන ගතියක් තියෙනවා කියලා තේරුණා ඊට පස්සේ. කියන්නේ නිතරම අපි පොසිටිව් හිතන්න ඒකෙන් ලොකු පෙළඹවීමක් ඇති වුණා කියලා කියන්න පුළුවන්. ඉතින් ඔය කාරණා ටික නිකන් අදහසක් විදිහට මේ මතු කරන්න වුණා වුණා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ පහුගිය දේශනා ටික හද්දි.
භික්ෂුන් වහන්සේලාකට ඉස්සල්ලා තිබුණේ රත්නසිරි රිට්‍රීට් එකේ, ඒකෙදී අපි ඕක ෂෝර්ටන් ෆෝම් එකට දැම්මා. භාවනා කරන්න එපා සත්‍යමත් වෙන්න. රචනාව ලියනකොට භාවනා කෙරුවොත් පශ්චාත්තාප තියෙනවා, මේ දේවල් වෙන්න ඕනේ කියලා හිතනවා. එතකොට කැස්ස වැස්ස මැස්ස බලපානවා. සතිමත් වුණොත් වෙච්ච දේ ලියනවා. ඉතින් ඒක හොඳ ලස්සනට ඒ රිට්‍රීට් එකේදී හයිලයිට් වෙලා ඒ කවුද ඒ මෑණි කෙනෙකුට අනුමෝදනාවක් කරන්න කිව්වා. කිව්වා අද දවසේ මට ඇහිච්ච හොඳම දේ මේකයි කියලා. එයා අනුමෝදනාර්ථ එක මතක් කරා. මේ සෑම කාරණා ඔක්කොම පිටරට මිනිස්සු රිසර්ච් කරලා මේක හොයාගත්තා මේක හොයාගත්තා කියන්නේ අපි වගේ මැට්ටන්ට තමයි. උන් රිසර්ච් එකට ඉස්සරලා ඌ ඩිසයින් කරලා තියෙන්නේ. ඒ ඩිසයින් කරපු තමයි කියන්නේ. ඒක හොඳ එකක්. හැබැයි ඒක ඔය සයන්ටිෆික් නෑ. සයන්ටිෆික් කෙනෙක් වෙරිෆයි කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඔය ඩේටා වගේ ගන්නවා ඌ පික් කරන්නේ හොඳ පැත්ත විතරයි. අරක ටික අස් කරනවා. ඌගේ උගේ ග්‍රාෆ් එක හරි පැත්තට යන තොරතුරු එකතු කරනවා. ඒක ඒක සෝෂල් සර්වේ ටෙක්නික් වල කරන්න පුළුවන්. එතන ওই සාමාන්‍ය සයන්ටිෆික් රිසර්ච් වලින් උත් කරන්න පුළුවන්. නමුත් උගේ මයින්ඩ් සෙට් එක තමයි ඔය එළියට එන්නේ. ඒ මයින්ඩ් සෙට් එකකින් පොසිටිව් උනේ. සත්‍යයට බරනේ. ඒ නිසා අපි රිසර්ච් හොඳයි කියලා කියනවා. නමුත් පිස්සෝ. ওই පිස්සෝ කල්ලාතු හිතාගත්ත දේ තමයි පේන්නේ. අර කඩේන දිගේ එහෙම නැලත් අතට පේනවා. ඒ නිසා අපි මේ රණ්ඩු වෙවි යාළු වෙවි යන ගමන තමයි මේකේ තියෙන ලස්සන දේ. ඒක හරි හියුමන්. ඒකේ තියෙන වැදගත්ම දේ හියුමන් එරර් එක. ඒ හියුමන් එරර් එකේ තමයි අපි අතර බ්‍රිජ් වෙන තැන තියෙන්නේ, අපි අතර සම්බන්ධ වෙන තැන තියෙන්නේ. ඒක නම් දැන් මගේ ජීවිතේ ළඟ ළඟ සිද්ධ වෙනවා. ගොක් නරක පැත්තට යනවා, ආය හොඳ පැත්තට එනවා. හැබැයි ඒක පේනවා නිකන් අර ඉස්සර වෙච්ච මොඩල් එකේම මයික්‍රෝ මොඩල් එකක් කියලා. ඉතින් අන්තිමට දන්නවත් එක්ක මේක ඒකාන්තයෙන්ම සුඛාන්තයක්. ඒකාන්තයෙන්ම හොඳ එන්ඩ් එකක් තියෙන එක. නමුත් ඒ අතරම ඉතින් ගොඩක් කතා කරන්න වෙනවා. ඒක හොඳ එන්ඩ් එකක් නෙවෙයි, මේකේ නරක වෙන්න පුළුවන් ආදී කියන රාජික වගේ මිනිස්සු ඉන්නවනේ වටපිට. ඉතින් ඒගොල්ලන්ට ඒ වෙලාවට කරුණු කියන එක එච්චර වැදගත්ුත් නැහැ. මොකද ඒ මිනිස්සුන්ට ගෙත්තු කරලා දෙන එක අමාරු නැහැ. නමුත් මේ සුවඳ විහිදෙන්න ඕන. මේ වයිබ්‍රේෂන් එක ලෝකයාට යන්න ඕනේ. ඒ පුංචුන් ඉනිසා වෙන පරිසරයක හැදෙනවා නම් ඒගොල්ලෝ දන්නවා we are born lucky කියලා. We have a positive thinking. නැත්නම් ප්‍රභාස්වර හිත මේ තියෙන්නේ. ඒකේ නරක ගෑවිච්ච ටික ගැන කතා කරන්න ගියොත් එන් කොච්චරක් කියන්න පුළුවන්. ඒ ටික විතරයි මිනිස්සු කියවන්නේ. ප්‍රභාස්වර හිත ගැන මිනිස්සු හිත කියවන්න කැමති නැහැ. ඒක නිකන් යුටෝපියා එකක්නේ. නමුත් අපි ප්‍රභාසර නැති හිතත් අල්ලගෙන නැගිටලා අපි රචනා ශිල්පයෙන් භාවනා කියන වචනේ පාවිච්චි කරන්නේ නැතුව සතිය කියන වචනේ පාවිච්චි කරනවා. පාවිච්චි කරන විචිදේ ලියන එක විතරනේ තියෙන්නේ. එතකොට අපිටම බලන්න පුළුවන් අපේ හිත වෙච්ච දේ මොකද අල්ලලා තියෙන්නේ කියලා. වෙච්ච දේ හොඳ නරකක් නැහැ. ඒක හරිම ස්වභාවිකයි. ඒක හරිම තාවුෂම් තියෙන. ඉතින් අපි වගේ මේ විදියට පටන් ගත්ත ජීවිතේක මේ වගේ සහන් එළියක් පේන්න තියෙන එක අපි මොන රට රාජ්‍යවල හිටියත් මම දැන් ඉන්නේ කටුකැලිය ආවේ සක්මනේ ඉරප නැගගෙන එනවා හරිම සුන්දරයි. ඊ දවස හොන්දට මහන්සි වුණා. අද වෙනකොට හොන්දට හතපිලා සංසිඳිලා තියෙනවා. ඒත් මට හිතුණා මේ හතට ලයිලයි මේකට සම්බන්ධ වුණොත් හොඳයි කියලා. සම්බන්ධ උනායි නැතයි කියලා දෙයක් නැහැ. මේ වැඩ කරන යන ඔක්කොටමත් පින් රාජිකා වගේ අදහස් ඉදිරිපත් කරන අම්බන්ඩිටත් හොඳයි. ඕකට ඩ්‍රාමා එකක් හදවන්. ඕකට සින්දුවක් ලියපන්. ලියලා ඉවරලා මේක සෞන්දර්යාත්මකව සාහිත්‍යානුකූලව ලයාන්විතව අපි ඉදිරිපත් කරමු. ඉදිරියට යන්න. ඒකට ඉතින් රාජිකා කියලා කියමු අපි.
එහේ ස්වාමීන් වහන්සේ දැන් ඔබ වහන්සේ කියපු කාරණාත් එක්ක අතක් උස්සලා තියෙනවා. තව පොඩි දෙයක් කියන්න අවසරයි. අර ඔබ වහන්සේට මතකයි මම දැන් මේ කියන අධ්‍යාපන කටයුත්ත පටන් ගත්තේ ඔබ වහන්සේගේ මේ යෝජනාවක් විදිහට 2020 වගේ දවසක. 2020 ඔබ වහන්සේ මෙහි මෙල්බන් වලින් වඩින්න කලින් කිව්වනේ ඔය අවුරුදු 3ට වඩා අඩු දරුවන්ට මේ සතිය කොහොමද ගිනියන්නේ කියන එක ගැන මොනවා හරි කියන්නේ දෙයක් කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවද කරන්න පුළුවන්ද කියලා හොයලා බලන්න කියලා.
ඒක බඩ වෙලා ඉන්න වෙලාවේ භාවනා කරපන්. බඩ වෙලා ඉන්න වෙලාවේ භාවනා කරන්න.
එකරා සාමිනාස් මං ළමයි 3 දෙනාම ප්‍රෙග්නන්ට් වෙලා ඉන්නකොට විපස්සනා
දරුගැබක් තියාන භාවනා කරපන්. ඒක තමයි ඉතින් නම්බර් 1 ක්ලාසික්.
ඒ ඔව් සාමිනාස් ඒක මං දැනට කරලා තියෙන 3 දෙනාටම. ඊට පස්සේ ඇත්තටම මම ඔය රිසර්ච් එක පටන් ගත්තට පස්සේ මම මේ දැන් මගේ ඔටිස්ටික් කෑල් ඉවරයි මේ දවස්වල මම කරන්න රිසර්ච් ගැන කරන එක. ඒකෙදි ඇත්තටම මට රිසර්ච් ප්‍රොපෝසල් එකක් ලියන්න තියෙන නිසා මම රිසර්ච් කරන්න මගේ ඉන්ට්‍රස්ට් ඒරියා එක නිසා ඇත්තටම බැලුවාම ඔල්රෙඩි අවුරුදු 3ට වඩා අවුරුදු 5ට වඩා අඩු දරුවන්ට මයින්ඩ්ෆුල්නස් වල ඉම්පැක්ට් එකක් තියෙනවද කියලා කරපු රිසර්ච් 3-4ක් මම හොයාගත්තා. මම ඇත්තටම ඔබ වහන්සේට එවන්න හිතාගෙන හිටනවා තාම බැරි වුණා. එකක් ඇත්තටම කරලා තියෙන්නේ මේ මිඩ්ල් ඊස්ට් වල. මේ ඒක හරිම මේ මට හරිම අය ඕපන එකක් වුණා. ඇත්තටම අපි මොකද ඒ හැම එකම මේ බුද්දිසම් වලින් මේක ආව කියන එක සහ මේ ඒක දැන් ක්ලිනිකලි යස් කරනවා මිනිසුන්ගේ ඩිප්‍රෙෂන් ඇති කරන්න කියන එක ඒ රිසර්ච් තුනේම කතා කරලා තිබුණා. ඉතින් මට හිතුන ඇත්තරම අපි කොහෙද ඉන්නේ කියලා. දැන් අපේ මේ හැමදාම මට හිතෙන්නේ අපි මේ රත්තරන් කන්දක ඉඳලා අපේ රටේ මිනිසුන්ට ඒක වටිනකම තේරෙන්නේ නැහැ. උනාට අනිත් රටවල මිනිස්සු කොච්චර දුරට ගිහිල්ලා ඒක ප්‍රායෝගිකව අත්දකින්න ඒවට වැඩ කටයුතු කරනවාද කියලා දැක්කහම ඉතින් සතුටු හිතුණා මට. ඉතින් ඒකත් ඔබ වහන්සේට ප්‍රකාශ කරන්න මේක අවස්ථාව කරගත්ත සාමනස බොහොම පිං මට අවස්ථාව.
ඔය ඔක්කොම තියේදී මනුකට බයින්නවා. ඒක හරිම 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 ලිවිං එක්සැම්පල් එකක්. උඹ ඌගේ තියෙන අඩුපාඩුකම් දකින්නවා. ඉතින් අම්මා කෙනෙක් වශයෙන් එහෙම නපුරක් කරන්නේ නැහැ. නපුරක් නැතුව දකින්නේ. නමුත් ඒක උඹට උගන්නයි මේ පාඩම. ඒක තමයි කෙරෙන්න ඕනේ. අම්මලාට උගන්නන්න ඕනේ. පොඩි දරුවෝ හරහා. නමුත් අම්මලාට ඒක දෙන්න ඕනේ බබා බඩේ ඉඳදී. අම්මලා කියනවා නික බෑ ලිංගික වයසක් භාවනා කරන්න බෑ කියලා. දැන් ඔබ කරලා තියෙනවනේ. එව්ව ටික ලියපන්. එව්ව ටෙස්ටිමෝනියල් එකට ගනින්. අනේ ලංකාවේ තමයි මම හිතන්නේ ඉස්සලාම රිසර්ච් එකක් කරලා තියෙන්නේ. ඒ බඩ දරුවෝ අම්මලාට මයින්ඩ්ෆුල්නස් එක දීපුවාම මේ දරුවන්ගේ ඇති වෙන ඒ ඔය කියන පොසිටිව් දේවල් එව්වා ඔය අපි කතා කරන එක එක්කත් අපි බොක්කේ ඉඳද්දී අම්මලා සතිපත් වුණාද නැද්ද කියලා වෙන්න නම් ඇති දන්නේ නැහනේ. දැන් අපි මේ પરම්පරාව ඒක ඉහෙලි කරලා එතෙන් ඉඳත් සතිය ගෙනියලා ඉදිරියට යන්න අපි තොපිව පාවිච්චි කරනවා. අන්තික උඹට ඔය රිසර්ච් එකක් අරන්ම නම් ආපුවාම මයිත් එක්ක කතා කරගෙන ඉන්න වෙලාවට වෙනවනේ. ඒකයි මම ඔය රිසර්ච් වලට දැම්මේ උඹ.
ඒක නම් ඇත්ත. ඒකනේ හොඳයි සාමික වාසටත් පින් ඒක
හරි,
ඇත්තට
පෙරවා
පින්ද
සරණයි.
තෙරවාසන්නේ සාමික
අවසර ස්වාමීන් වහන්සේ, තව එක කෙනෙක් අත උස්සලා තියෙනවා. අවවාසය වෙලාව තියෙද? එක ප්‍රශ්නයක් ගන්න. ඕකේ, හොඳයි ස්වාමීන් වහන්සේ. එහෙමනම් කෞශල් පුළුවන් අන්මියුට් කරලා ස්වාමීන් වහන්සේට ප්‍රශ්න ඉදිරිපත් කරන්න.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. ස්වාමීන් වහන්ස, මේ අර මහපරිනිර්වාණ සූත්‍රයේ ස්වාමීන් වහන්ස මේ අර සතිස්බෝධිපාක්ෂික ධර්ම ගැන පොඩ්ඩක් කියවනකොට පැහැදිලි තැනක් තිබුණා. මේ පංච ෆයිව් ස්පිරිචුවල් ෆැකල්ටීස් අර පංච ඉන්ද්‍රිය කියන එකේ ස්වාමීන් වහන්ස විස්තර කළා තියෙනවා. දැන් ශ්‍රද්ධා, වීර්ය, සති, සමාධි, ප්‍රඥා හතර ගත්තහම දැන් ඕක බල බවට පත් වෙනකම්ම වීර්ය වඩනකොට ශ්‍රද්ධාවයි ප්‍රඥාවයි රෙසිප්‍රෝකල් ඇක්ෂන් එකක්, එතන රිලේෂන්ෂිප් එකක් තියෙන්නේ කියන එක, ඒක මට ටිකක් තේරුණා. ඒ කියන්නේ ඒක අපි අමූලික ශ්‍රද්ධාව අඩු වෙලා අකරවති ශ්‍රද්ධාව වැඩි වෙනවා ප්‍රඥාව දියුණු වෙනකොට. එතකොට දැන් රෙසිප්‍රෝකල් ඇක්ෂන් එක මට තේරෙනවා, අර මේ අමූලික ශ්‍රද්ධාව අඩු වෙනවා අකරවති විතරයි ඉතුරු වෙන්නේ කියන එක. ඊගාට තියෙන සංඥාංශ වීරයි සමාධියයි අතර තියෙන්නේ රෙසිප්‍රෝකල් ඇක්ෂන් එකක් කියලා. රෙසිප්‍රෝකල් ඇක්ෂන් එක මට එතන තේරුම් ගන්න පොඩ්ඩක් අමාරුයි. ඒ කියන්නේ දැන් වීරයයි සමාධියයි, දැන් වීරය නැතුව සමාධිය ලබා ගන්න අමාරුයි කියන එක මට තේරුණි. ඒ වගේම මේ සමාධියක් ඒ වගේම කියන්නේ දෙකම අවශ්‍යයි කියන එක මට තේරුණේ. එතනදී ස්වාමීන් වහන්සේ ඒගොල්ලෝ කියන්නේ දැන් වීරය වැඩි වුණොත් රෙස්ලස්නස් එක වැඩි වෙනවා, එජිටේෂන් වැඩි වෙනවා, සමාධිය විතරක් වැඩි වුණොත් ස්ලොත් ඇන්ඩ් ටෝපර් වැඩි වෙනවා කියලා. කියන්නේ මේ තීන මිද්දේ වැඩි වෙනවා කියලා. මට ඒක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙනවා ස්වාමීන් වහන්සේ. එහට ඒකේ ලස්සනට තියෙනවා හතරම බැලන්ස් කරන්නේ මැදින් මයින්ඩ්ෆුල්නස් එක හරියට එනකොට කියලා. සතිය දිගටම පවත්වන එක්කෙනාගේ පහම බැලන්ස් වෙනවා කියලා. මට නමුත් අර වීරයයි සමාධියයි රෙසිප්‍රෝකල් වෙන හැටි මට පොඩ්ඩක් කියලා දුන්නොත් ස්වාමීන් වහන්සේ.
දැන් තමන්ගේ චරිතය තුළ වැඩියෙන් තියෙන වීරිය කියලාද හිතන්නේ සමාධිය කියලාද?
මට වීරය කියලා හිතෙන්නේ ස්වාමීන්
වහන්සේ. ඔව්, ඒක දැනගත් එක තමයි සතිය ටිකට සම්පජානේ. ඒ දැනගෙන එහෙම යන්න, ආයේ මේ ලයිෆ් ස්ටයිල් වෙනස් කරන්න යන්න එපා. ඒ තීරික දැන් දාන්නවා ප්‍රැක්ටිකලි තමයි ඩයග්නොස් කරලා තියෙනවා. එනිසායි වීර්යය තියාගෙන යන්න. ඒ තියාගෙන යනකොට තේරෙයි ඒ වීර්යය අර සමාධියේ යහපත් වර්ධනයට බාධා කරනවා. නමුත් ඒක අඩු කරන්න ගත්තොත් ඒක ඩිස්ට්‍රක්ටිව් වෙන්න පුළුවන්. සමාධිය දිහා බල බල වීර්යය කරන එක. එතකොට ඒ දෙක අතර තියෙන රිලේෂන්ෂිප් එක තමන්ගේ චර්යාවටත් තමන්ගේ දිනදා වැඩවලටත් එක්ක ගලපගත්තට පස්සේ ඒක කාටවත් ආයි කියලා දෙන්නත් බෑ, අදාළත් නෑ. වෙන කෙනෙකුට තියෙන වෙන කම්බිනේෂන් එකක් නේ. ඒ නිසා මේ අතර කිසි රයිවල්රි එකක් නෑ. ඒක අර පොලොස් ඇඹුලට කහ ටික ලුණු ටික මිරිස් ටික ගානට යෙදෙන එකයි තියෙන්නේ. ලුණු ලාබයි කියලා ගොඩක් දැම්මට හරියන්නේ නෑ, දන්දාහිලා හරියන්නේත් නෑ. අනේ යෙදෙනවයි කියන එක පදම කියන එක තමයි අද මිනිස්සුන්ට නැත්තේ. පදම නැත්තම් මිනිස්සයා අමනුස්සෙක්. අපි මේ බලන්නේ අමනුස්සකම තියාගෙන පුළුවන් තරම් තියරටිකලි හරි කමක් නැහැ. මනුස්සකමට අපිට පොටෙන්ෂියල් තියෙනවා කියලා මනුස්සකම තියාගෙන අනේකයි කරන්න තියෙන්නේ. ඒකට ප්‍රමාණය උඹලට තරුණයි නේ, උඹලට කල් තියෙනවානේ.
සෝනාසි, තුර සමාධිය වැඩි වුණාම තීන මිද්දේ වැඩි වෙන්නේ කොහොමද? ඒ පොත් මට එතන චුට්ටක් අර පැහැදිලි නැත්තේ. දැන් අපි
සමාධිය වැඩි වෙලා සමාධියට ආස වෙන්න ඕනේ. සමාධියට ආස වුණාට පස්සේ මෙනෙහි කිරීම ආදී කටයුතු නතර කරලා බෙල්ල කඩා වැටිලා එහෙම නිකන් අයිස් වෙනවා, නිකන් ෆ්‍රෝසන් තත්ත්වයටපත් වෙනවා. සමහර වෙලාවකට කැමති. ඒක නෑ, නිින්ද යන්න ගියත් නිින්ද යන්නේ නෑ. දිගටම මානසිකාරයෙන් පවතිනවා. ඒතර සමාධියෙන්නෙත් නෑ, තීන මිද්දෙන්නෙත් නෑ, නිදිමතෙන්නෙත් නෑ. ඒකට උන්ට බෙහෙත් බොන්න වෙනවා. මේ නිදි බෙහෙත් පෙති. අපිටත් එහෙම තත්ත්වේනවා. නමුත් අර නිඳ නැහැ කියලා ලෙඩක් වාට පත් වෙලා නැහැ අපිට. නමුත් අර නිදාගත්ත ගමන් නිඳ යන ගතිය අඩු වෙන්න ඉඩ තියෙනවා. ඒක තමයි කියන්නේ නිඳට යන්න ඕන වෙනකොට නිඳට යන්න බැරි වෙنده හේතුව ඊට ඉස්සර දවසේ එන ටෝක් එකක් දීලා ඔළුව ඇවිස්සිලා, එහෙම නැත්නම් මොකක් හරි කල්පනා කරලා ඔළුව ඇවිස්සිලා, ආන් ඒ தත්ත්වය හොඳට තේරුම් ගත්තා නම් ඇත්තටම තේරුම් ගන්න හැම වෙලාවෙම ඔගේ නිදර්ශන තියෙනවා. අපි මේ පෙන්වන්නේ highlight වෙච්ච නිදර්ශනයක් විතරයි.
එතකොට සානස්තාව එක ප්‍රශ්නේ, අපි deep සමාධියකට වැටෙන වෙලාවක සානසයක හිත ඇතුලෙන් පොඩි වංචක විදියට පුදුම ආසාවක් තියෙනවනේ එකට, ඒකේ එක ලැබිච්ච ගමන් දැන් ඒකේ
හේතුව, ඒ හේතුව වීර්ය අධිකයට, ඒට හේතුව වීර්ය අධිකයට සමාධිය ඇති වෙච්චාම එයාට හරි සතුටක් ඇති වෙනවා, හොඳ කම්බිනේෂන් එකක් ඇවිල්ලා. එතකොට ඇට්‍රැක්ෂන් නිකුත් වෙනවා, ඒ ටෙම්පරරි. එතකොට නතු වෙනවා. එතකොට අර අවශ්‍ය කරන වීර්ය, අවශ්‍ය කරන ඉන්ධන සැපීම අඩු වෙන්න ඉඩ තියෙනවා. ඒකෙත් ඒක තමයි ජීවිතය කියන්නේ, ඒක මනුස්සකම. ඒක අපිට තේරෙන නිදර්ශන තියෙනවා අපිටත්. අත්තොත් එහෙම වීර්ය වැඩි චරිත වුණාට යම් යම් අවස්ථාවල සර්කම්ස්ටෙන්ෂියලි ශාන්ෂලි සමාධි වැඩි වෙලාවල් තියෙනවා අපිට, අපේ ඇතුළෙම නිදර්ශන තියෙනවා. ඒ ටික බැලන්ස් වෙන්න නම් ඕක වෙනස් කරන්න හොඳ නැහැ. ওই ජීවන රටාව එහෙම යන්න ඕනේ කාරණාව දැනගෙන. හරි, එච්චරයි.
පෙරවන්
සරණයි ඉවරයි.
අවසරයි ඔබවහන්සේ. සාදු සාදු.
හරි, ඉක්මන් කරපන්, ඉක්මන් කරපන්.
සාදු සාදු. ඕකාස වන්දාමි භන්තේ
සුපත්වෙත්වා
කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදී තබ්බං.
සාදු සාදු අනුමෝදාමි
සාමිනා කතම් පුඤ්ඤං මයිහන්දා තබ්බං
අනුමෝදි තබ්බං.
සාදු සාදු අනුමෝදාමි ඕකාස ද්වාරත්තේන කතම් සබ්බං අච්ඡයං කමතමේ භන්තේ
කමාමි කමිතබ්බං.
සාදු ඕකාස කමාමි භන්තේ
ස්වපත්වෙත්වා.
ඕකාස වන්දාමි භන්තේ
ස්වපත්වෙත්වා.
අතියම්පි ඕකාස
ස්වපත්වෙත්වා.
සාදු සාදු සාදු.
අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දා පචායිනෝ චත්තා ආරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයු අන්නෝ සුඛං බලං. ආයු ආරෝග්‍ය සම්පත්‍ති සග්ග සම්පත්‍ති මේවච අතෝ නිබ්බාන සම්පත්‍ති හිමිනාතේ සමිජ්ජතු.
සාදු සාදු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුර්ලභේන.
අපි මේ සමු ගන්නවා. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.
සාදු. තෙරුවන් සරණයි.
සාදු.
නිරෝෂාරි පටංග.
සාදු සාදු සාදු. එහෙමනම් අද දවසේ දෙවනි භාගය ධර්මදේශනා වැඩසටහන ආරම්භ කරන ලෙසට පූජනීය වන්දනීය ධම්මකුසල ස්වාමීන් වහන්සේගේ දෙපා නැමද ඉතාම ගෞරවපූර්වකව මම ආරාධනා කරමි. සාදු සාදු සාදු.
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස.
සාදු සාදු සාදු.
පින්වත් ස්වාමීන් වහන්ස, මෙහෙණින් වහන්ස, මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පින්නතුනි, අපිට සාමාන්‍යයෙන් මේ ලෝකේ ගින්නක් කියන දේ දැක්කහම, ගින්නක් කියන අදහස ආහම අපි දන්නවා සාමාන්‍යයෙන් මේක දවන තවන ස්වභාවය සහිත දෙයක්. මේ දෙයට හසු වෙන දේවල් අන්න දවමින් තවමින් මේ දේ ගමන් කරනවා. ඉතින් ඒ විදිහේ අදහසක් අපිට සාමාන්‍යයෙන් අන්න බාහිර ලෝකෙ දිහා බැලුවාමත් දැක දැනගන්න පුළුවන්. දැන් පහුගිය දවස්වල අන්න අර මහලැව් ගිනි මොකද කරේ, ඒ නගර ගෙවල් දොරවල් වනපෙත් ඔය සියල්ල දවාගෙන ගමන් කරා. ඒ විදිහේ දැවීමකට මේ දේවල් ලක් වුණා. ඉතින් ඒ විදිහේ අදහසක් සාමාන්‍යයෙන් බාහිර ලෝකයේ මේ ගින්න කියන සංකල්පෙත් එක්ක අපි දැකලා තියෙනවා, හඳුනගෙන තියෙනවා. එතකොට මේ අද දවසේ ඉදිරිපත් වෙලා තියෙන සූත්‍ර දේශනාවේ බුදුරජාණන් වහන්සේ මේ ගින්නට යම්කිසි උපමා කිරීමක් සිද්ධ කරනවා. මෙන්න මේ ගින්න ඉදිරියෙන් තියාගෙන තමයි මේ පැහැදිලි කිරීම, මේ උපමා කිරීම කරන්නේ. එතකොට මේක අපි කවුරුත් දන්න හඳුනන යම් කිසි විදියක කරුණු කිහිපයක් තමයි මේ ප්‍රකාශ කරන්න උත්සාහ ගන්න. මොකද එතන තියෙන්නේ මතක් කරන්නේ අන්න කියනවා මහණෙනි ගිනි තුනක් තියෙනවා. ගිනි තුනක් තියෙනවා කියලා තමයි මේ දේශනාවට බැසගන්නේ. අන්න කියනවා රාගය නැමැති ගින්න තියෙනවා, ද්වේෂය නැමැති ගින්න තියෙනවා, මෝහය නැමැති ගින්න තියෙනවා කියලා. ඔන්න ඔය විදිහට ගිනි තුනක් හඳුන්වලා දෙනවා. අපි මේ අහලා තියෙන කරුණුම ගින්නක් විදිහට, ගිනි විදිහට හඳුන්වලා දෙනවා, ප්‍රකාශ කරනවා. ඉතින් එහෙම ප්‍රකාශ කළා එතනින් නවතින්නෙත් නැහැ. මේ වෙනුවට ඔන්න තව කරුණු ටිකක් මේ ගාථා කිහිපයක් විදිහට දීර්ඝව පැහැදිලි කරන්න, විස්තර කරන්න උත්සාහ ගන්නවා. එතකොට මේ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ කියන්නේ මොකක්ද? සරලව ඒවැය අදහස ගත්තොත් කියන මේ රාගය නැමැති ගින්නෙන් මුලා වූ මිනිස්සු අන්න ඒගොල්ලන්ව දැවෙනවා. මේ රාගය නැමැති ගින්නෙන් මුලා වෙලා රාගයෙන් මත් වෙලා ඒ මිනිස්සු දැවෙමින් කල් ගෙවනවා. ඊට පස්සේ කියනවා ද්වේෂය නැමැති ගින්නට අහු වෙලා ව්‍යාපාදයෙන් මත් වෙලා අනේ මිනිස්සු දැවෙමින් කල් ගෙවනවා. ඊළඟට කියනවා මෝහය නැමැති ගින්න අඳුන්නන්නේ කොහොමද? මෙන්න මේ ආර්ය ධර්මය නොදැනීම, මේ ආර්ය ධර්මයේ අදක්ෂ වීම, ඒකම තමයි මෝහය විදියට අඳුන්නන්නේ. එතකොට කියනවා මේ මෝහ ගින්නෙන් මේ විදියට ආර්ය ධර්මය නොදන්න අදක්ෂ මිනිස්සු දවනවා, ඒගොල්ලන්ව ඒ විදියට වෙහෙසට පත් කරනවා. ඉතින් ඔන්නාම කරුණ තුන කියලා ඊට පස්සේ කියනවා මේ සක්කායෙහි ඇලුනා වූ ඒ සත්වයෝ මේ ගිනි නොදන්නාහු වෙත්. සක්කාය කියන්නේ සාමාන්‍ය පංච උපාදානස්කන්ධයටම යෙදෙන වෙන නමක් කියලා කිව්ව හැකි. එතකොට මේ මිනිස්සු මේ සක්කායේ ඇලිලා ඉන්න නිසා අන්න මොකද වෙන්නේ? මේ විදියට මේ ගිනි හඳුනන්නේ නැහැ. මේ ගිනි පිළිබඳ ඒගොල්ලන්ගේ දැනුවත් භාවයක් නැහැ. ඊට පස්සේ කියනවා මොකද්ද? මාර බන්ධනයෙන් නොමිදෙනවා මේ මිනිස්සු. නිරය, තිරිසන් යෝනිය, අසුරනිකාය, ප්‍රේත විෂය වගේ දේවල් මේගොල්ලන්ට සාධාරණ වෙනවා. අන්න මේ විදිහේ වෙහෙස පීඩාවට පත් වෙනවා. නමුත් නුවණැත්තෙක් අන්න මොකද කරන්නේ? තමුන් මේ ගිනි නිවාගෙන නිවන නැමැති ඒ විවේකය, ශාන්ත බව ලං කරගන්නවා කියන ඔන විදිහේ අදහසක් බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරනවා. එතන මෙතන රාග නැමැති ගින්නක්, ද්වේෂ නැමැති ගින්නක්, මෝහ නැමැති ගින්නක් මේක අඳුනලා දීලා මේකෙන් වෙන විපත, වෙහෙස පීඩාව භාග්‍යතුන් වහන්සේ කියලා දෙන්න උත්සාහ ගන්නවා. ඉතින් ඔතන අපි බැලුවොත් දැන් අන්න රාගයෙන් ඒ විදිහට දැවෙමින්, ද්වේෂයෙන් ඒ විදිහට දැවෙමින්, මෝහයෙන් ඒ විදිහට දැවෙමින් මෙන්න මේ සත්වයෝ කටයුතු කරනවා. මේ සක්කාය, එහෙම නැත්නම් මේ අපි මේ මමය මගේය කියලා ගොඩ ගහගෙන ඉන්න මේ මිටිය කියලා කිව්ව හැකි. එතකොට මේ මමය මගේ කියලා මේ ගොඩ ගහගෙන ඉන්න මිටිය මේකේ ඇලිලා, මේකට ආකර්ෂණය වෙලා මේ ගිනි නොදැනිමින් මේ සත්තු වෙහෙස පීඩාවට පත් වෙනවා කියලා තමයි කියන්නේ. එතකොට අන්න තමුන්ගේ මේ රැස් කරගත්ත ටික කොහොම හරි ආරක්ෂා කරගන්න ඒකට ලොකු ප්‍රේමයකින් කල් ගෙවනවා. සාමාන්‍ය අපි ඔය අහලා තියෙනවා මේ කාමයන්ගේ ආදීනව කියලා ඔය උපමා වලින්, උපමා ගණනාවකින් මේ කාමයන්ගේ ආදීනව ප්‍රකාශ කරන්න උත්සාහ ගන්නවා. ඒතර සාමාන්‍ය ඒ උපමානම් අපි අහලා තියෙන දේවල්නේ. නමුත් පහුගිය දවසක පොඩි සිදුවීමකදී මෙන්න මේ උපමා හා සැසඳෙන යම් දෙයක් දැක ගන්න ලැබුණා. ඒක හොඳයි, නිකන් අලුත් විදිහට මේ කාමයන්ගේ, එහෙම නැත්නම් මේ සක්කායෙහි ඇලීම සහ ඒකෙන් ඒ මතුවෙන දැවීම, වෙහෙස පීඩාව පෙන්වන්න පුළුවන්. මෙතන තියුනේ මේ ඔය යම් කිසි ඔය හොටෙල් පාසලේ වැඩසටහනකට යනවා, ඒකේ ළමයි සාමාන්‍යයෙන් 100ක් හමාරක් ඉන්නවා. ඉතින් ඒ පිරිසට අපි වෙන ඇක්ටිවිටි එකක් කරන්න ගියේ. නමුත් ඒ බැලුමක් අතර දීලා හැමෝටම මේ බැලුම පුම්බගෙන ගැටයක් දාගන්න කියලා. ඉතින් මේ කට්ටියට කිව්වා දැන් මේ බැලුම ආරක්ෂා කරගෙන ඉන්න පුළුවන්ද කියලා. දැන් වටපිටාවේ ගොඩ දෙනෙක් ඉන්නවනේ, තමුන්ගේ බැලුම ආරක්ෂා කරගෙන තමුන්ගේ බැලුම රැකගෙන ඉන්න පුළුවන්ද කියලා නේද? එහෙම කිව්ව ගමන් ඔන්න මොකද වෙන්නේ, වටපිටාවේ කට්ටිය අර බැලුම අනිත් කට්ටියගේ අපු පුරවන්නත් තමුන්ගේ බැලුම රැකගන්නත්, ඉතින් ওই විදිහේ නොයෙකුත් උත්සාහ දරනවා. ඉතින් 100ක වගේ පිරිසක් නේ, එතකොට 100ක වර්ගයේ පිරිසක් ඉඳලා මේගොල්ලෝ මේ විවිධ ක්‍රමවේද වලින් මේ දේ රැකගන්න උත්සාහ ගන්නවා. ඒක කොල්ලෙක් ඉඳියා උස කොල්ලෙක්, ඒක මොකද කරන්නේ, අනිත් ඒවුන්ට ලං වෙන්න බැරි වෙන්න අර බැලුම අතින් අහසේම තියාගෙන අහසටම යව යව අර අර පිරිසට ලං වෙන්න බැරි වෙන උසකින් තියාගෙන ඉන්න උත්සාහ ගත්තා නේද? තව කෙනෙක් එතන ස්පීකර් එකක් තියුණා ලොකු, ඒකට මුවා වෙලා ඒක පිටිපස්සේ බැලුම හංග ගත්තා. දැන් තව කෙනෙක් කකුලේ දාලා තියුණ සපත්තුව අතර ගත්තා නේද? ওই විදියට විවිධ ක්‍රමවේද වලින් තව කෙනෙක් අර බැලුම අරගෙන පලා ගියා. ඉතින් ওই විදියට මේ විවිධ ක්‍රමවේද වලින් මේක රැකගන්න උත්සාහ ගන්නවා. රැකගන්න උත්සාහ ගන්නවා. ඒ රැකීමම ලොකු වෙහෙසක් පීඩාවක්. හැම වෙලේම අරක ගැන අවධානෙ. අරක ගැන අවධානෙ කොහොම හරි මේක බේර ගන්න ඕනේ කියන අදහසින් ඔන්න කටයුතු කරනවා. උත්සාහ කරනවා. හැබැයි උත්සාහ කරාට මොකද, ඒ විදියට කටයුතු කරාට මොකද, මේක රකින්න හරි අමාරුයි. මේක රකින්න එක ලේසි නෑ. ඉතින් කොහොම හරි විනාඩි 10ක් 15ක් යනකොට ඔක්කොම වගේ බැලුන් ටික බිඳිලා තිබිද්දි අන කිහිප දෙනෙක් තවත් අමාරුවෙන් බොහොම අමාරුවෙන් රැකගෙන ඉන්නවා. අනිත් එක තමයි මේ රකින්න පිරිස අඩු වෙනකොට අර වටපිටාවේ ඉන්න කට්ටිය යන්නේ නිකන් නාස්තික ගතියකට තමයි. දැන් අනේ බොහෝ පිරිසක ළඟ බැලුම් නැහැ. ඉතින් මොකද කරන්නේ, අර නාස්තික ගතියකට අර කොහොම හරි අර අනිත් කට්ටියගේවත් විනාශ කරනවා කියන වෙනමම කල්ලි කණ්ඩායම් ඇති වෙනවා දැක ගන්නත් පුළුවන් වුණා. ඉතින් වැරදීමකින් වගේ මේ පිරිස මේ කරපු ක්‍රියාකාරකම තුලදී මෙන්න මේ අපි කියන්න උත්සාහ ගන්න මේ දැවිල්ල, මේ වෙහෙස පීඩාව නිරූපණය වෙනවා. ඉතින් කොහොම හරි දෙතුන් දෙනෙක්ට පුළුවන් වුණා ක්‍රියාකාරකම ඉවර වෙනකන් අර බැලුම රැකගෙන කල් ගෙවන්න. ඊට පස්සේ ගිහිල්ලා වාඩි වුණා. වාඩි වුණාට පස්සෙත් එක ගෑනු ළමෙක් තියාගෙන ඉඳිය බැලුම කොහොම හරි වටපිටාවේ ඉන්න කට්ටිය ඇනලා පිපිරෙව්වා. අනේ බැලුම පිපුරනා විතරයි මහා කෙන්දිරියකුත් ගෑවා. ඒ කෙල්ල මුළු ශාලාවටම ඇහෙන්න නිකන් අර අමාරුවෙන් රැකගත්ත බොහොම වටිනා දෙයක් විනාශ වුණු සුසුමක් එක්ක කෙන්දිරියකුත් පිට වුණා. ඉතින් අර බලන්න, අර සරල බැලුමක් වුණත් මේ බොහොම අමාරුවෙන් රැකගෙන පරීක්ෂා කරගෙන නේද, බොහොම වටපිටාව ගැන අවධානයෙන් කවුරු මේක ඉලක්ක කරගෙන එනවාද කියලා බලාගෙන එහෙම රැකගෙන ඉඳියත් අන්න කොයිලා හැරි බිඳිලා යනවා. බිඳිලා යනවා. ඒ බිඳිලා යාමම අන්න වෙහෙස පීඩාවයි. ඒ රැක ගැනීමම වෙහෙස පීඩාවක්. අර වටපිටාව ගැන අවධානයෙන් කවුරු කොයිලාවේ මොනවා මේකට කරයිද කියලා හැම වෙලේම බලාගෙන තමයි කල් ගෙවන් වෙන්නේ. ඉතින් ඔන්න ඔය කියන දේ, ඔය දාහය, ඔය වෙහෙස පීඩාව නිරූපණය කරන සුළුයි. බුදුරජාණන් වහන්සේ මේ ගිනි හඳුනන්නේ නැති බවම මේ ප්‍රශ්නේ විදිහට පෙන්නුම් කරනවා. මේ සක්කායෙහි ඇලිලා, එහෙම නැත්නම් මේ අපේ මේ ගොඩ ගහගත්ත මේ මිටිය, මේ බැඳගත්ත මේ මිටිය මේකේ ඇලිලා කටයුතු කරනවා. මේ ගිනි හඳුනන්නේ නෑ ඒ තැනැත්තා. ගිනි හඳුනන්නේ නැති බවම මේ තැනැත්තාට වෙහෙස පීඩාව දීම සඳහා හේතු වෙනවා. එයා අර සක්කාය තමයි තමුන්ගේ සත්‍ය විදිහට හඳුනන්නේ. එයා මේ ගිනි වලින් මේක රැකීම තමයි තමුන්ගේ උත්සාහය විදිහට හඳුනන්නේ. තිරාගෙන් නැවත නැවත දැවි දැවි, ද්වේෂයෙන් නැවත නැවත දැවි දැවි, මෝහයෙන් නැවත නැවත දැවි දැවි අර ඇලිලා වැටිලා ඒකෙම කටයුතු කරනවා, ඒකම රැකගනිමින් වෙහෙසෙමින් පීඩා විඳිමින් කල් ගෙවනවා. ඉතින් ඕක තමයි මාර බන්ධනය. ආයේ වෙන බන්ධනයක් ඕනේ නැහැනේ. ආයේ අපායේ යන්න දෙයක්වත් නැහැ. දැන් අර තිරිසන් විෂය, නිරය, പ്രേත විෂය, අසුරනිකාය මේ වගේ දේවල් මෙවැනි කෙනෙක්ට කැප වෙනවා කියලා, මෙවැනි කෙනෙක්ට සාධාරණ වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ කියන්නේ. ආයි මේක ගිහිල්ලා බලන දෙයක් නැහැ. දැනටම ඉන්නේ අපායේ තමයි. දැනටම ඉන්නේ දැවීමේ තැවීමේ තමයි. ඉතින් ඒ විදිහේ අත්දැකීමක් මම හිතනවා අපි අපිට කොතෙකුත් ලැබිලා ඇති. අපේ අපේ ප්‍රමාණයෙන් ඒ දෙය අපි දැන හඳුනගෙන ඇති. ඉතින් ඔන්න ඔය විදිහේ තත්වයක, ඔන්න ඔය විදිහේ පීඩාවක තමයි මේ කල් ගෙවීම සිද්ධ වෙන්නේ. මේ කල් ගෙවීම නැවත නැවත මෙන්න මේ ක්‍රියාවලිය පෝෂණය කිරීමක් තමයි. එතකොට එහෙනම් බුදුරජාණන් වහන්සේ මෙතන මේ කියන කතාව, මේක නොදැනීමම තමයි මේ සත්වයින්ට තියෙන වෙහෙස පීඩාව කියන එක හරි වැදගත්. මේකෙන් මිදෙනවා නම් අවශ්‍යතාවය තමයි, පළවෙනි දේ තමයි මේක දැනගන්න ඕනේ. මෙන්න මෙහෙම ක්‍රියාවලියක තමයි මම ඉන්නේ කියලා. හරිද? දැනගෙන වෙනස් කරනවාටත් වැඩිය මේක දැනගෙන කල් ගෙවීමක් තමයි අවශ්‍ය වෙන්නේ. නැවත නැවත මේ දාහය, මේ දැවීම, මේ වෙහෙස පීඩාව දකින්. නැවත නැවත මේ රාගය ඉස්මතු වෙලා අහම ඒකෙන් මතුවෙන දැවීම දකින්න. ද්වේෂය ඉස්මතු වෙලා අහම ඒකෙන් මතුවෙන දැකීම දකින්න. මෝහය ඉස්මතු වෙලා අහම ඒකෙන් මතුවෙන දැවීම දකින්න. ඒ දැකගනිමින් කල් ගෙවීමම තමයි විසඳුම වන්නේ. දැන් අපි හිතමුකෝ, දැන් සාමාන්‍යයෙන් රාගය කියන දේ ගමුකෝ. රාගය කියන දේ මේකෙන් පලා ගියා කියලා, මේකෙන් පැනදුවන් උත්සාහ ගත්තා කියලා, එහෙම ගැලවීමක් හොයාගන්න අමාරුයි. නේද? ඔතන කියනවා කෙනෙක් පසුබට වෙනවා, කෙනෙක් හැකිලෙනවා, පසුබට වෙනවා, එහෙම නැත්නම් කෙනෙක් පලා දුවනවා. ඔක තමයි කියන්නේ. හැකිලීම කියන්නේ මොකද? හැකිලීම කියන්නේ අර රාගය පෝෂණය කරමින් ඒකටම ආවඩමින් කල් ගෙවීම. පලා යාම කියන්නේ මොකද? පලා යාම කියන්නේ අරක මේපා කියලා ওই සීල වෘත වගේ දේවල් වලට බැස ගන්නවා. නේද? අර කඩන්න බැරි මිදි ඇඹුල්. ඒ විදිහට ප්‍රතික්ෂේප කළා, ඒකෙන් පලා යන්න උත්සාහ ගන්නවා. නමුත් ඔය දෙක තුලම සැනසීමක් නැහැ කියන එක තමයි බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ. නේද? ඒ වෙනුවට අන්න යම් කිසි විදියක මේකම දැක දැන ගනිමින් කල් ගෙවීම තුලින් තමයි අපිට යම් කිසි මේ ප්‍රතිපදාවක් දියුණු කරගන්න පුළුවන් වෙන්නේ. ඒකාන්තයක් තමයි අර රාගයම පෝෂණය කරමින් ඒකටම වැටිලා කල් ගෙවීම. දෙවැනි අන්තය තමයි මේකෙන් බිය වෙලා පලා යන්න උත්සාහ ගන්නවා. කටුකුරුන් දෙවියන් වහන්සේ ඔකට දෙන උපමාව තමයි කෙනෙක් හෙවණැල්ල පා ගන්න උත්සාහ ගන්නවා. හෙවණැල්ල වැළඳ ගන්න උත්සාහ ගන්නවා. හෙවණැල්ල වැළඳ ගන්න උත්සාහ ගත්තට, හඹා යන්න උත්සාහ ගත්තට, පා ගන්න උත්සාහ ගත්තට ඒක එච්චර සාර්ථක නැහැ. අනිත් පැත්තෙන් මේ හෙවණැල්ලෙන් පලා යන්න උත්සාහ ගන්නවා කෙනෙක්. දුවලා 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 බලනකොට අනේ හේවණල්ල එතනමයි. නේද? ඔන්න ඔය විදිහේ ක්‍රමවේද දෙකක්, අන්ත දෙකක් පෙන්නවා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ මේ අන්ත දෙකෙන්ම සැනසීමක් ලං කරගන්න බැරි බව අපිට ප්‍රකාශ කරනවා. එතකොට එහෙනම් මොකද්ද මේ ප්‍රතිපදාවන්නේ? ප්‍රතිපදාවන්නේම මෙන්න මේ ගිනි ඇති බව දැනගනිමින් කල් ගෙවීම. මේක එක්තරා විදිහක මේ දැනගනිමින් කල් ගෙවීම, මේ පිළිබඳ අවධානයෙන් කල් ගෙවීම එක්තරා ආකාරයකට අපිට මැදුම් පිළිවෙත කියලාම හඳුන්වන්න පුළුවන්. මැදුම් පිළිවෙත තමයි ඒ ක්‍රමවේදය. නැවත නැවත මේ යම් කිසි විදිහක පුහුණුවක යෙදෙනවා. මේක දැක දැනගනිමින් කල් ගෙවනවා. මේවා ආදීනව දැකමින් මේකෙම වැටිලා ඉන්නවා. දැන් ඔය රාගය වගේ දෙයක් අපි ගත්ත නිසා මේකේ උදාහරණයකට කිව්වොත් දැන් රාගය වගේ දෙයක අපි හිතමු කෙනෙක් කෙරෙහි ආකර්ෂණයක් තියෙනවා. එතකොට මේක කඩා ගන්න ඕනේ, බිඳ ගන්න ඕනේ. කඩන්න බිඳින්න උත්සාහ කරාට එච්චරම සාර්ථක නොවෙන්න පුළුවන් නේද? හැබැයි අපි හිතමු මේ ක්‍රියාවලියේ ආදීනව දැක්කොත් අන්න එතකොට දවසක ඇත්තටම මේක එපා වෙන්න, මේ තියෙන ආකර්ෂණය නැති වෙන්න හේතු වෙනවා. මොකද්ද හේතු වෙන්නේ? අන්න ආදීනව දැකීමම තමයි. එතකොට අපි හිතමුකෝ ගෙවල් දොරවල්වල පවුල් සංස්ථා ඇතුලේ ප්‍රශ්න තියෙන්න පුළුවන්. හරිද? ප්‍රශ්නෙට තරහ වෙලා ගියාට මොකද? අනේ පවුවදාට ආපහු ගෙදර එනවනේ. ඔය කලා කෝලාහල ඔක්කොම බත්තැලිය ඉදෙනකන් විතරයි කියලා කියනවනේ. ඒ මොකද ඒ හරියට එකේ ආදීනවය දැක්කේ නැති නිසා. මේ විදිහ එහෙම නැතුව අපි හිතමු මේකෙම වැටිලා 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 ඉන්නවනම්. හරි, මේ නැවත නැවත තමුන්ට මේ දැවිලි පීඩා ඇති කරන බව දැක ගනිමින්, තැවීම් ඇති කරන බව දැක ගනිමින් කල්ගෙවීම තුළ අන්න ඔය තියෙන බන්ධනය ඇත්තටම දිගහැරෙන්න, ඔය කොක්ක දිගහැරෙන්න ඔය බන්ධනය ලිහිල් වෙන්න ඉඩ තියෙනවා. ඒක නිසා අර කෙලින්ම පලා යාමවත් එහෙම නැත්තම් මේක පෝෂණය කිරීමවත් නෙමේ වැඩේ. ඒ වෙනුවට නැවත නැවත මේකේ වැටිලා කල් ගෙවන්න පුළුවන් වුණොත් අන්න ආදීනව දකින්න දකින්න දවසක ඇත්තටම මේ හිතට එපා වීමක් සිද්ධ වෙනවා. එහෙම නැත්තම් අන්න තරහ වෙලා ගියාට, අතහැරලා දාලා ගියාට නැවත ආපහු එතෙන්ටම ඇවිල්ලා වැටෙන ක්‍රමවේදයක්, ඒ විදිහේ බන්ධනයක් මේ තුල තියෙනවා. ඒක නිසා අන්න මොකද කළ යුත්තේ? තමුන්ගේ ඒ මේ ගිනි ඇති බව දැනගනිමින් කල් ගෙවන්න පුළුවන් වුණොත්, මේ රාග ගින්නෙන් දැවෙන අවස්ථා දැකගත්තොත්, ద్వේෂ ගින්නෙන් දැවෙන අවස්ථා දැකගත්තොත්, මෝහ ගින්නෙන් දැවෙන අවස්ථා දැකගත්තොත්, අන නැවත නැවත මේ විදිහේ කල් ගෙවීමක් සිද්ධ කරොත් අන ඒක තමයි මේ බන්ධනය ලිහන ක්‍රමය. ඒකම අපිට හඳුන්වන්න පුළුවන් මැදුම් පිළිවෙත කියලා, මැදුම් ප්‍රතිපදාවක් කියලා. එතකොට මේ මැදුම් ප්‍රතිපදාවේ ස්වභාවය තමයි, නැත්නම් අපේ පුහුණුව තමයි අන්න මොකද්ද මේ හිත එක්කෝ මේකේ බැසගෙන මේක වැළඳ ගනිමින් කල් ගෙවනවා, එහෙම නැත්නම් මේකෙන් පලා යමින් මේක ප්‍රතික්ෂේප කරමින් කල් ගෙවනවා. ඔය කොයි දෙයටත් අපේ මනස ඔකියුපයිඩ්, මේක වැළඳ ගන්න උත්සාහ කළා කරත් ඔකියුපයිඩ්, අනිත් පැත්තෙන් මේකෙන් පලා යන්න මේක කොහොම හරි මේ මගහරින්න උත්සාහ කරත් ඒකත් ඔකියුපයිඩ්. ඒ මනස හැම වෙලේම ওই දෙයට හසු වෙලා තමයි තියෙන්නේ. අපේ මනසේ කැපැසිටි එක මේ දේවල් ඔස්සේම යෙදෙමින් තමයි කල් ගෙවන්නේ. එතකොට මේ ප්‍රතිපදාව වන්නේ, මේ මැදුම් පිළිවෙත වන්නේ ඇත්තටම මධ්‍යස්ථ මනසක්, විවෘත මනසක් කියලා අපිට කියන්න පුළුවන්. ඒක හැබැයි ඇති කරන්න ලේසි නෑනේ. වචනෙන් කිව්වට ඇති කරගන්න ලේසි නෑ. මේ වගේ දෙයක් ආහම ඒකට අහු වෙන විදිහ අපි දන්නෙත් නෑ. කොච්චර තර්ක විතර්ක කරත්, කොච්චර මේකට හසු නොවී ඉන්න ඕනේ කියලා උත්සාහ ගත්තත් දන්නේව නැතුව අහු වෙලා ඉවරයි. හරිද? එතකොට ඒ විදිහේ මෙහෙස පීඩා දැවිලි තැවිලි වලට ඉබේම ලක් වෙලා ඉවරයි. දැන් පහුගිය දවසක නිකන් ආකර්ෂණීය සාකච්ඡාවක් දැක්කා. ඒකේ තියුනේ මොකද්ද? ඔය දැන් අද කාලේ යනවානේ මොනවද මේ ඔය පොඩ්කාස්ට්. අන්න පොඩ්කාස්ට් එකක තමයි තියුනේ. ඒකේ කියනවා මේ form of meditation. ඒගොල්ලෝ මේ meditation කට්ටිය නෙමෙයි. හැබැයි ඒගොල්ලෝ නිකන් meditation වගේ අදහසක් කියන්න උත්සාහ ගන්නවා. කියන මොකද්ද? ඔබේ මනසේ bandwidth එකක් තියෙනවා. එහෙම නැත්නම් ඔබේ මනසේ capacity එකක් තියෙනවා. ඒතර මේ capacity එක අන්න මොනවටද යොදවන්නේ කියන එක තමයි වැදගත් වෙන්නේ. එතකොට අපි හිතමු මේ සාකච්ඡාවේ මේ කියන කෙනා ප්‍රකාශ කරන්නේ මේ විදිහට. කියනවා මොකද්ද? ඔබ කවුරු හරි මෝඩ එක්ක ආදර සම්බන්ධතාවයක්, ප්‍රේම සම්බන්ධතාවයක් හදාගෙන තියෙනවා. ඉතින් මේ මෝඩයා මොකද කරන්නේ? හැමදාම ඇවිල්ලා රණ්ඩු කරනවා, ප්‍රශ්න දානවා, දවස පුරාවට එක එක මැසේජ් එවමින් බනිනවා, වෙහෙස පීඩාව ඇති කරනවා. එතකොට මේ කෙනා කියනවා, දැන් මේ මෝඩයා එක්ක මේ විදිහේ සම්බන්ධතාවයක් ඇති කර ගැනීම හරහා අන්න ඔබේ අවධානයෙන් 30-40ක් සමහර විට දවසේ වැඩ කටයුතු වලට දෙන්න තියෙන අවධානයෙන් 30-40ක් සමහර විට මේ අනවශ්‍ය, මේ ඍණාත්මක, මේ සම්බන්ධතාවය නිසා වැය වෙලා යනවා. ඔබේ මනසේ කැපෑසිටි එක නිශ්චිතයි. අර විදිහට 100ක් තියෙනවා නම් 30-40ක් අර දෙයකට විනාශ වෙලා ගියා. එතකොට ඔබට ඉතුරු වැඩ කටයුතු වලට, රැකී රක්ෂා වලට, තමුන්ගේ ඒ අධ්‍යාපන කටයුතු වලට ඒවට ඉතුරු වෙන්නේ 60-70යි. අන්න ඒ විදිහේ දෙයක් අපේ ජීවිතවල තියෙනවා. ඒකින්ද මේ නෙගටිව් දේවල් වලට, මේ ඍණාත්මක දේවල් වලට යන්න එපා. ඒ දේවල් වලට අවධානය නොදී ඉඳීමම භාවනාවක් කියලා තමයි මේ කෙනා කියන්නේ. නිවුස් වේවා, ගොසිප් වේවා, ඊට පස්සේ ඔය ඉරිසියා කතන්දර වේවා, අර විදියට නෙගටිව් ඉන්ෆ්ලුවන්සර්ස් වේවා, ඔය විදිහේ දේවල් වලට අවධානය නොදී ඉඳීමම භාවනාවක් බවට පත් වෙනවා කියලා මේ භාවනා කරන කට්ටිය නෙමෙයි, නමුත් අදහසක් විදියට ඉදිරිපත් කරනවා. ඇත්තට මේක වටිනා අදහසක්. මොකද හේතුව අර විදිහේ දේකට අපේ අවධානයෙන් 30-40ක් ගියොත් අන්න ඉතින් දවසම මුස්පේන්තුනේ නේද? අන්න ඒ වගේ මොඩියෝ එක කතා නොකර ඉඳීමම යහපත් වෙන්න පුළුවන් නේද? ඒ වගේ කට්ටියගෙන් දුරස් වීමම තමුන්ට කරපු ලොකු සහනයක් වෙන්න පුළුවන්. අර වෙල්බීන් කියලා වචනයක් තියෙන්නේ, තමුන්ගේ වෙල්බීන් ගැන හිතනවා. මේ සම්බන්ධතාවය නිසා මට මෙච්චර දවසට මෙච්චර ඉන්ෆ්ලුවන්ස් එකක්, මෙච්චර වෙහෙස පීඩාවක් මතුවෙලා එනවා. ඒකින්ද ඒකට අවධානය නොදී ඉඳීමම, දවසක් නිහඬව ඉඳීමම යහපත් කියලා ඒ කෙනාට හිතෙන්න පුළුවන්. අන්න මේ ආදීනව දැක්කා නේද? ආදීනව නොදැකත් බෑ. ඕකේ වැටිලා, ඕකේ රණ්ඩු වෙවි 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 ඉන්නකොට දවසක තේරෙනවා මොන මල කර්මයක්ද මේක කියලා. අන්න එදාට අන්න වෙනදාට වැඩිය පහසුවෙන් මේ දෙයින් ඉවත් වෙන්න පුළුවන්. එතකොට මේ මනසේ අවධානය මෙන්න මේ දේවල් වලට යොමු වෙලා තිබීමම තමයි අපේ දැවිලි තැවිලි වලට, මේ ගින්නෙන් දැවෙන්න හේතු වෙන්නේ. නමුත් මේ ප්‍රතිපදාව කියන්නේ මොකක්ද? එක්තරා විදිහකට හොඳ දෙයකට අවධානය යොමු කරගෙන ඉන්නවා. ඒක පළවෙනි දේ. මුලින් නරකයෙන් මුදවලා හොඳට අරගෙන තියාගන්න උත්සාහ ගන්නවා. ඒක වැදගත්. දැන් පහුගිය දවසක කෙනෙක් කියනවා එයාගේ දිනචරියාව උදේ පාන්දර ඇහැරිලා ඔන්න නිස්සාරණ වැඩසටහනකට සම්බන්ධ වෙලා. පැය ගාණක් එතන ගෙවුණා. මේ විදිහේ වැඩ කටයුතු, ඒ ධර්ම දේශනා නම් මනම් වලට ඒ සම්බන්ධ වුණා. ඉතින් දැන් මේ වැඩට යනවා තාම. හැබැයි අන්න පැය ගණනක් අන්න ඵලදායී විදිහට ගත වෙලා තියෙනවා. නේද? හොඳ දෙයක් අල්ලගෙන කටයුතු කරලා තියෙනවා. ඒක වැදගත්. දැන් මේ මෙහෙ දැන් ඉන්නකොට සාමාන්‍ය දවසට කොහොමත් පැයක් හමාරක් භාවනාවක් කරගන්න, මේ ධර්ම දේශනාවක් සාකච්ඡාවකට සම්බන්ධ වෙන්න, නැත්තම් තමුන්ටම බණක් කියන්න, ඉතින් ඔය විදිහ ඉඩක් ලැබෙනවානේ. එහෙම නිකල් ගෙවෙන්නේ. ඒතර එක්තරා විදිහක අර නිකන් හොඳ දෙයකට අවධානය යොමු කරලා තියා ගැනීමම වැදගත්. එහෙම නැතුව එකපාරට මේක නරකෙන් මුදෝලා මුකුත් අල්ලන්නේ නැතු ඉන්නවා කියන එක සාර්ථක නෑ. ඒ වෙනුවට අන්න හොඳ දෙයක යොදවලා තියෙනවා. දැන් සාමාන්‍ය සතිපාසල වැඩ කටයුතු වලට මම ඒ දවස්වල සුදු ඇඳගෙන ඉන්න කාලේ සම්බන්ධ වුණේ. ඒ දවස්වල නිකන් වාතයක් වගේ මේක වෙන ස්වාමීන් වහන්සේ කෙනෙක් ඉන්නේ. ඒ ස්වාමීන් වහන්සේ යනවා, මම ඒ හාමුදුරුව එක්ක යනවා. ඉතින් හාමුදුරුව ගිහිල්ලා අර ළමයින්ට, මේ ඔය ගමේ ළමයි ටික එනවා, ඒ ළමයින්ට කියලා දීලා මේ සක්මන් පරියංග කළා, ඊට පස්සේ ක්‍රියාකාරකමක් කළා. ඉතින් ওই විදිහට ඒ පැය දෙකක් විතර ගත කළා එනවා. ඉතින් මමත් යනවා. මට ඒ දවස්වල නිකන් මේක නිකන් කටුවක් වගේ තමයි තේරුණේ නිකං මේක නිකං මේ අනවශ්‍ය වැඩක් කරනවා වගේ. මම මේ ආවේ වෙන වැඩකටනේ, ආවේ පැවිදි වෙනවා කියන අදහස ඉන්නේ. එතකොට අර නිකං අර තෙවනැල්ලෙන් පලා යන්න උත්සාහ ගත්තා වගේ වැඩක්. හැබැයි ඔහොම කරගෙන යනකොට අදන්නේම නැතු ඒ හාමුදුරුවෝ හොයදෝ ගියා, මගේ ඔළුවේ තිබ්බා වැඩි. දැන් ට්‍රේනින් වෙලද්ද ඉන්නේ කිසි ප්‍රශ්නයක් නැහැ කියලා. ඉතින් මමත් ඉතින් අර හම්බෙච්ච ඉඳා කරගෙන ගියා. හැබැයි දැන් අවුරුදු ගාණක් ගෙවෙනකොට තේරෙනවා ඒ වගේ එකක යෙදිලා ඉඳීමම ජයග්‍රහණයක්. යෙදිලා ඉඳීමම ජයග්‍රහණයක්. සමහර කෙනෙක් ප්‍රතිපත්තිමේ තීරණ අරන් තියනවා මේ සම්බන්ධ වෙන්නේ නැහැ කියලා ප්‍රතිපත්තිමේ තීරණ අරන් තියනවා. නිහඬව උද්ඝෝෂණ කරනවා නිහඬ භාවයෙන්. හරි. නමුත් ඒ වගේ කට්ටියටත් ඉතින් දවසක සමහර විට සතිපාතලක් කරන්න වුණොත් අන්න නිකන් අර නිකන් සබහව ධර්මයේ පිටිපස්සෙන් එලවගෙන ඇවිල්ලා පස්ස පැත්ත අපා කෑවා වගේ අදහසක් අත්දැකීමක් ඒක වෙන්න පුළුවන්. කෙසේ නමුත් මෙන්න මේ වගේ දෙයක දවස් දෙකක් නෙමෙයි, මාස දෙකක් නෙමෙයි, අවුරුදු ගාණක් යෙදිලා ඉන්නකොට තේරෙනවා ඒක අල්ලන් ඉඳීම තුළම ලොකු ජයග්‍රහණයක් ලොකු සුද්ධියක් තියෙනවා. මොකද නරකයෙන් මිදෙව්ව පමණින් නරකයේ ආදීන දැක්ක පමණින් ගැලවිලා යන්න අමාරුයි. මේ ක්‍රියාවලිය ඒ වගේ දෙයක්. එතකොට අන්න මොකක් හරි එල්ලිලා මේ මොකක් හරි කරගෙන මේ හොඳ දෙයකට අවධානය දීලා ඉන්න පුළුවන් නම් ඒක බොහොම වැදගත්. දැන් ඔය එළියට යවෙනවා වැඩසටහනකට ගියාම දවසේ පැය කීපයක්. ඉතින් ඒ කට්ටියට එක එක විදිහට මේ කියන පණිවිඩේ ලබා දෙන්නත් මේක පුහුණු කරවන්නත් පුහුණු වෙන්නත් අවස්ථාව ලැබෙනවනේ. එතකොට දවසේ පැය ගණන ගෙවෙන්නේ කොහොමද කියලා බලන්න පුළුවන්. අන්න අර අවධානයෙන් වැඩි හරියක් මොන වගේ දේවල් වලටද කැප වෙන්නේ, මොන වගේ දේවල් වලටද වැය වෙන්නේ කියලා බලන්න පුළුවන්. ඒක වැදගත්. අන්න ඒ විදිහට යම් කිසි පොසිටිව් දෙයකට, තමුන්ගේ ජීවිතයේ යහපතක් වෙන දෙයකට අවධානය යොදවලා තියෙන එක වටිනවා. ඒ විදිහට කාලයක් ගෙවෙන්න දෙන එක වටිනවා. දැන් පහුගිය දවසක කෙනෙක් අහනවා, සායින්නාංශ මම මේ අලුතෙන් ප්‍රොජෙක්ට් එකක් පටන් ගත්තලු. මොකද්ද ඔය නිස්සාරණේ සිංහල ධර්ම දේශනා මෙච්චර කාලයක් අහලා තියෙනවා, දැන් මම මේ ඉංග්‍රීෂ් ධර්ම දේශනා ටිකක් ෆොලෝ කරනවා. ඒක මට තේරෙනවා මගේ නිකන් අර නිකන් පපංච වෙන්නත් සමහර වෙලාවට හේතු වෙනවා, විතක්ක වැඩි වෙන්නත් සමහර වෙලාවට හේතු වෙනවා. ඒක කමක් නැද්ද සායින්නාංශ කියලා අහනවා. මං කෝ කමක් නැහැ. හරි, පපංච උනත් මොකෝ පපංච වෙන්නේ, මේ හොඳ දෙයක් නේ, මේ දහම් කරුණු ටිකක් නේ, අධ්‍යයනයක් නේ කරන්නේ, වචනත් ඉගෙන ගන්නවා කියලා එහෙම තමයි කිව්වේ කෙනා. ඒතර වචනත් ඉගෙනගෙන අධ්‍යයනයක් කරගෙන එහෙම කාලයක් ගෙවුවට කමක් නැහැ. ජයක පාට ඩොග් ගාලා නිකන් නිවනට යන්න නේ මේ කට්ටියගේ අදහස තියෙන්නේ. එහෙම ඕනේ නැහැ. ගාන කොහොමද කියන්නේ, අර සොලෝ එකේ යන් කියනවා ඈ, එමීට යන් කියනවා. ඒ සොලෝ එකේ යන්න පුළුවන් ක්‍රමවේදේ තමයි හරි ක්‍රමවේදේ. එහෙම නැතු ෂණිකව සීග්‍රයෙන් යනවා කුවට ගිහිල්ලා අර පරණ පුරුදු මෝඩ කමටත් වැඩි එකකට වැටිලා ඉන්න පුළුවන්. මේක හැම වෙලේම නිකන් අර තියෙනවා, නිකන් අපි නිකන් වේගය අඩාල කළා තමයි තියෙන්නේ. මේක මන් දන්නේ නැහැ හිතලා කරන දෙයක්ද, ඉබේ එන දෙයක්ද, සබහා ධර්මයේ ආශිර්වාදයක්ද කියලා. හැම වෙලේම නිකන් වේගය අඩාල වෙනවා. අර මන්දගාමී දුම්රියක තමයි නැගලා තියෙන්නේ. හරි, සමහර කෙනෙක් ටිකට් එකකුත් අරන් දීලා එන්න මේ ශීඝ්‍රගාමී දුම්රියකට නගින්න කියලා ආරාධනා කරනවා. ආරාධනා කරනවා. නමුත් ඒක එච්චරම මේ ප්‍රතිපදාවට ගැළපෙන අනුගත වෙන වැඩක් නොවෙන්න පුළුවන්. මේකින් දරාර නිකන් මන්දගාමී දුම්රියකින් බිමට වැටුණා තාප ඇවිදගෙන ඇවිල්ලා හරි නගින්න පුළුවන් නේ මේක. ඔය බදල් දුම්රිය වගේ නිකන් ඇවිදගෙනත් යන ගානට යන්නේ සමහර වෙලාවට. අන්න ඒ විදිහට ටිකක් කාලයක් කරගෙන යාම තුළ තමයි මේ වෙනස පරිවර්තනය වෙන්නේ. ඉතින් කෙසේ නමුත් මෙන්න මේ මැදුම් පිළිවෙතේ තමයි අපි යෙදිලා ඉන්නේ. මැදුම් පිළිවෙත ගුවාම හරිම මැද නොවෙන්න පුළුවන් නේද? ඒ වෙනුවට මේ තම තමුන්ට අනන්‍ය වූ මැදක් අපිට පනවන්න වෙනවා. ඒ ඒ දවසට ඒ ඒ සිදුවීමට අනන්‍ය වූ මැදක් අපිට පනවන්න වෙනවා. එහෙම නැතුව හරි මැද නෙමෙයි මේ මැද. හරිද? එතකොට එහෙම මැදුම් පිළිවෙතක යෙදිලා තමයි අපි කල් ගෙවන්නේ. අර ගින්න දැනගනිමින් ගින්නේ වෙහෙස පීඩා දකිමින් කල් ගෙවනවා. ඒ කල් ගෙවීමම තමයි ප්‍රතිපදාවන්නේ. සිහිය පීටවාගෙන කල් ගෙවීමක්. මේ පුහුණුව නැවත නැවත සිද්ධ කිරීමක්. මේ විදිහට අන්න කටයුතු කිරීමක්. ඒක කාලයක් ගෙවෙන්න දෙන්න ඕන. එහෙම කල් ගෙවනකොට අන්න ටිකෙන් ටික මේ පුහුණුව ප්‍රතිපදාව වර්ධනය වෙන බවක් අපිට දැක දැන ගන්න පුළුවන්. මේ නැවත නැවත මේකේ යෙදෙමින් ගෙවන කල් ගෙවන කෙනෙක්ට දැන් පහුගිය දවසක කෙනෙක් අහනවා මේ ස්වාමීන් වහන්සේ ඇයි මේ මේ මෙච්චර මේ 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 ප්‍රශ්නේ තේරෙන්නේ නැත්තේ? ඇයි මේ මෙච්චර මේ අඩුපාඩුව මෙයා දකින්නේ නැත්තේ? මේ ඇයි එහෙම වෙනසකට කැමති නැත්තේ ඒගොල්ලෝ කියලා මේ විදිහට මේ එදිලා කරගෙන යනකොට මේ මේ වෙනස් වෙනස ඇති කරගන්න නැත්තේ ඇයි? මේ අඩුපාඩු ඒගොල්ලෝ දකින්නේ නැත්තේ ඇයි? මේ විදිහට මේ හොඳ පැත්තට හැරෙන්නේ නැත්තේ ඇයි කියලා තමයි අහන්නේ. මේ පළවෙනි දේ තමයි මටත් හිතිලා තියෙන දෙයක් තමයි සාමාන්‍යයෙන් මේ වෙන කෙනෙක්ගේ අඩුපාඩු දැකලා නිවන් දකින්න තිබුණා නම් මෙලහට කවුරු කවුරුත් නිවන් ගිහිල්ලා නේද? මටත් හරියට අනික් කට්ටියගේ අඩුපාඩු නම් හොඳට පේනවා, මගේ අඩුපාඩු ටික තමයි දැක ගන්න බැරි. අර නිකන් ප්‍රකාශයක් විදියට කියන්නේ මොකද්ද, නිකන් මේ අනිත් කට්ටිය කරන්න ඕනේ වනම් හැමෝම දන්නවලු. බෑ, තවුන් කරන්න ඕන එක තමයි ප්‍රශ්නකාරී. අනිත් කට්ටියගේ ප්‍රශ්න වලට විසඳුම් නම් හැමෝම දන්නවලු. තමුන්ගේ ප්‍රශ්න වලට විසඳුම් තමයි ප්‍රශ්නකාරී. ඉතින් ඒ වගේ අපිටත් මේ වෙන කෙනෙක්ගේ අඩුපාඩු දැකලා නිවන් දකින්න තිබුණා නම් මං හිතන්නේ මෙතන ඉන්න එකක් නෑ වැඩි පිරිසක් නේද? ඒ පමණට අපිට වෙන කට්ටියගේ අඩුපාඩු පේනවා. නමුත් තමුන්ගේ අඩුපාඩු දක්නවා කියන එක ලේසි නෑ, සෙල්ලම් නෑ. හරිද? වෙනස් වෙනවා නම් වෙන්නේ එකම ක්‍රමවේදයකට. මොකද්ද එකම ක්‍රමවේදය? තමුන් දැකලා තමයි. හරි, වෙන කෙනෙක් බලපෑම් කරාට වෙනස් වෙන්නේ නෑ. එහෙම වෙනස් වෙන්නේ නෑ. මේ වෙන කෙනෙක් අපිව හික්මවන්න හැදුවට වෙනස් වෙන්නේ නෑ. සමාජෙන් චෝදනා එල්ල වුණාට වෙනස් වෙන්නේ නෑ. එහෙම වෙනස් වෙන්නේ නෑ මිනිස්සු. දැන් මේ නිස්සාරණ වනේ මේ පද්ධතිය ඉන්නකොට මම දැකපු හොඳ වටිනා දෙයක් තමයි මෙහි යම් කිසි විදියක කාලසටහනක් නිර්දේශ කරනවා. මෙන්න මේ කාලසටහන ඉන්න උත්සාහ ගන්න. මේ සාකච්ඡා වලට සම්බන්ධ වෙන්න උත්සාහ ගන්න. මේ විදියට කටයුතු කරන්න උත්සාහ ගන්න කියලා යම් නිර්දේශයක් තියෙනවා. හැබැයි රෙජිමෙන්ටේෂන් ගතිය අඩුයි. ගණ ඇවිල්ලා නිකන් පරියන්කේ වාඩි වෙලා ඉන්නවාද කියලා බලන්න. මේ 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 පැය කීයක් භාවනා කරනවද බලන්න. එහෙම ගතියක් අඩුයි. නිදහසක් තියෙනවා. නිදහස දීලා තියෙනවා. ඒක වටින දෙයක්. මොකද ඒ නිදහස තුලින් තමයි කෙනෙක් යම් කිසි විදියක වෙනසකට පරිවර්තනයකට ලක් වෙන්නේ. එහෙම නැත්නම් ඔය හමුදාවේ පොලිසිය වගේනේ රෙජිමෙන්ටේෂන්. හරි, ඒගොල්ලෝ අන්න අර විදියට වම කියනකොට වමම තියන්න ඕනේ. දකුණ තියන්න බෑ. දකුණ තිබ්බොත් එන්න පනිෂ්මන්ට් එක. හරි, ඒ වගේ කට්ටිය තමයි අපේ නිදහස රකින්න යන්නේ. ඒගොල්ලෝගේ නිදහස නැති පිරිසක් තමයි අපේ නිදහස රකින්න උත්සාහ ගන්න. ඉතින් සාධාරණ වෙයිද හරියයිද කියන සැකය තියෙනවා. නමුත් අපි හිතුවොත් කල්පනා කරොත් මේ වෙනසක් වෙනවා නම් වෙන්නේ කෙනෙක් මේ පරිවර්තන ඇති වෙනවා නම් ඇති කරගන්නේ තමුම්ම දැකලා තමයි. අය වෙන කෙනෙක් කිව්වට ඉතරි දුනට එහෙම වෙනස් වෙන්නේ නැහැ. එතකොට අන්න වෙනස වෙනවා නම් ක්‍රමවේදේ තමයි තමුම්ම දැකලා තමුම්ම හදාගෙන අඩුපාඩුවක් තියනවා කියලා දැකලා මේක වෙනස් කරගන්න ඕනේ කියලා දැකලා එහෙම හදනවා මිසක් වෙන ක්‍රමවේදයකට වෙනස් වෙන්නේ නැහැ. ඒක නිසා ආයේ කෙනාට යම් නිදහසක් දීලා තියෙනවා. මොකක් සඳහාද? අන්න මේ නැවත නැවත තමුන්ගේ පුහුණුවේ යෙදෙමින් මේ අඩුපාඩු දැකීම සඳහා. එහෙම යනකොට ඇත්තටම අවුරුදු ගාණක් කරගෙන යනකොට ලොකු වෙනසක් පරිවර්තනයක් සමහර කෙනෙක් අත්කරගෙන තියෙනවා. තවත් කෙනෙක් අර හිටපු මෝඩ කමේම තමයි. ඉතින් මොකද කරන්නේ? එහෙම කරන්න දෙයක් නැහැනේ. අර කෙනෙක් අර විදිහේ ලොකු වෙනසක් පරිවර්තනයක් අත්කරගනිද්දි තවත් කෙනෙක් ඉඳපු මෝඩ කමේම ඉන්නවා. ඒක ඉතින් එක එක්කෙනාගේ හැකියාව. නමුත් වෙනස් වෙනා නම් වෙනස් විය යුතු ක්‍රමවේදය තමයි, වෙනස් වෙන වැඩේ කෙරෙන ක්‍රමවේදය තමයි. මොකද්ද? තමුම්ම දැකලා වෙනස් වුණොත්, තමුම්ම හඳුනගෙන වෙනස් වුණොත් වෙන කෙනෙක්ගේ බලපෑමෙන් වෙනස් වෙන්නේ නැහැ. ඒක නිසා අන්න යම් කිසි විදියක ඒ කෙනාට යම් විවෘත ඉඩකඩක් දීලා, නිදහසක් දීලා අන්න මේ කල් ගෙවන්න දෙනවා. දැන් පැවිදි ජීවිතයක් කියන්නේ ඒ වගේ දෙයක්. දැන් මේ දවස්වල කොල්ලෝ වේලියක් ඉන්නවා පැවිදි වීමට අපේක්ෂාවෙන්. ආයතනෙක විතර ඉන්නවා අර පණ්ඩු පලාස කියලා කියන්නේ අර දුඹුරු පාට ඇඳුම් ඇඳගෙන අයක් විතර ඉන්නවා. ලොකුම බැජ් එක ඔය දැකපු මෙච්චර මේ පිරිසක් එකවර බලාගෙන ඉන්නවා දැක්කමයි. ඒතර ඒගොල්ලන්ගේ නොයෙකුත් 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 ප්‍රශ්න අඩුපාඩු සහිතයි, විවිධ පුද්ගලයෝ විවිධ විදිහයි. ඉතින් ඒ වගේ කට්ටිය සමහර විට නිගම්වල් වැඩිලා වගේ කියලා කෙනෙක් හිතෙන්න පුළුවන්. නමුත් අර අනිත් ස්වාමීන් වහන්සේලා අඩුපාඩු නොදකින්නා නෙමෙයි. නමුත් අන්න නිහඬව ඉන්නවා. මම කල්පනා කරේ, මට හිතුනේ මම ආපු දවසෙත් මේ විදිහට කෙනෙක් ඉවසන්නේ නැතිනේ. මම අඩුපාඩු සහිතව වැඩ කරගෙන යනකොටත් කෙනෙක් බලලා නිහඬ වෙන්නේ නැතිනේ. මේ විදිහ ඉඩකඩක් අපිට දීපු හින්දානේ මේ විදිහට අන්න යම් කිසි පුහුණුවක් කරගන්න ඉඩක් අවස්ථාවක් ලැබුණේ. අන්න ඒක වැදගත්. ඒක නිසා කෙනෙක් අපි වෙනුවෙනුත් දවසක නිහඬ වෙලා තියෙනවා. අපි වෙනුවෙනුත් ඉවසලා තියෙනවා. ඒ ඉවසීම නිහඬ වීම නිසා තමයි අපි සමහර විට මේ විදිහේ පුහුණුවක් ප්‍රතිපදාවක් දියුණු කරගන්න නැත්තේ. අරම ඇවිල්ලා කිව්වනම් දොස් කිව්වනම් මං හිතන්නේ හැදෙයි කියලා නම්. මොකක් හරි දෝෂයක් යම් බලපෑමක් කරානේ ඒකට විරුද්ධවම තමයි වැඩ කරන්නේ. හරි, ඒක නිකන් අර ජම්මෙන්ම තියෙන ගතියක්. එහෙම අහිංසක බවක් නැහැ. මේ කවුරුත් නිකන් අර රඹ වෙච්ච ගිරව්. උන්ව කතා කරවන්න, උන්ව හුරතල් කරන්න බෑ. ඒක නිසා යම් කිසි විදියක අර බලපෑම් කරනවටත් වඩා කාලයක් දීම තුළ, ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ අඩුපාඩු දකින්න දීම තුළ ස්වාධීනව ඒ කෙනෙක් තමුන්ගේ ප්‍රතිපදාව දියුණු කරගන්නවා. වෙන කෙනෙක්ගෙන් අපිට උදව්වක් උපකාරයක් ලැබෙන්න පුළුවන් නේද? එහෙම ලැබුණොත් ඒක ආශිර්වාදයක්. ගුරුවරයෙක්ගෙන් අනුග්‍රහයක් ලැබෙන්න පුළුවන්. එහෙම ලැබුණොත් ඒක ආශිර්වාදයක්. නමුත් අන්න තම තමුන්ගේ ප්‍රතිපදාවක් දියුණු කරගෙන තම තමුන් තනියෙන් නැගී සිටීම මේ පුහුණුවේදී අවශ්‍යයි. වෙන කෙනෙක් මතපදනම් වෙලා මේක කරගෙන යන්න අමාරුයි. වෙන කෙනෙක් පිළිබඳ විශ්වාසයෙන් මේක කරන්න අමාරුයි. ඒක නිසා අන්න යම්කිසි කෙනෙක් ගුරුවරයෙක් අපිට ආශිර්වාදයක් වෙන්න පුළුවන්. නමුත් ඒ අපේක්ෂාවෙන් ඉන්නවට වැඩිය තම තමුන් කොහොම හරි මේ ලැබිච්ච අවස්ථාව ප්‍රයෝජනෙට අරගෙන යන්න ස්වාධීනව නැගී හිටීමක්, තමුන්ගේ දෙපයින් නැගී හිටීමක් අවශ්‍යයි නිවනක් දිහාවට යන්න බලාපොරොත්තු වෙනවා නම්. එහෙම නැත්නම් ඉතින් ඔය වහල් සේවය වගේ එකක් ගැන අදහසක් තියෙනවා නම් එහෙම ඉන්න පුළුවන්. පහුගිය දවස් ගණනාවක මාස කිහිපයක පොඩි අත්දැකීමක් ලැබුවා. දැන් අර ඒ කියන්නේ මොකද්ද, අලුතෙන් එන භාවනා කරන්න එන කට්ටිය එහෙම ටිකක් ඔය කතා කරනවානේ, කොහෙද මහත්තයලා මොකද්ද කරලා තියෙන්නේ, භාවනා කරලා තියෙනවද ඔහොම කියලා. එතකොට එහෙම කතා කරන කිහිප දෙනෙක්ම නිකන් කියනවා, මේ ඇහුවාම නිකන් එකම විදිය වාක්‍යකින් කිව්වේ නිකන්. ඒකයි මට මේ නිකන් මේ කුකුසක් සැකයක් ඇති වෙන්න හේතුව. නිකන් කියනවා නිකන් අර ස්වාමීන් වහන්සේ මගේ ගුරුවරයා තමයි මෙන්න මේ කෙනා කියලා නිකන් අර නිකන් ෆෝමල් ස්ටේට්මන්ට් එකක් කරනවා ඒ කට්ටිය. ඒක එක්කෙනෙක් කරාට එච්චර ඇඟට දැනෙන්නේ නැහැ. හැබැයි ආපහු මාස කිහිපයක් යනකොට තව කෙනෙක් එතනම කර ගියපු කෙනෙක් එතනම සම්බන්ධ වෙච්ච කෙනෙක් එයත් ඇවිල්ලා අර වාක්‍ය අර විදියටම කියනවා. හරි, ඔන්න පොඩ්ඩක් නිකන් මොකද්ද ඕ නිකන් කුයි කුයි ගාන ගතිය මොකද්ද ඕ නිකන් අවුට් එකක් තියෙනවා කියලා දැනෙනවා. ඔන්න ආපහු තව කෙනෙක් හම්බුනොත් එයාත් අර වාක්‍යෙම කිව්වොත් අන්න තේරෙනවා මොකක් ඕ නමුත් අවුට් එකක් මෙතන තියෙනවා කියලා. එතකොට කොහොම හරි ඔන්න ඔය විදිහට කීප දෙනෙක්ම හම්බුණා. ඒ හැමෝම අර වෙනස් මිනිස්සුනේ, මේ වෙනස් අවස්ථාවලදී හම්බු වෙන්නේ. හැබැයි අර වාක්‍ය අර විදිහටම කියනවා. මගේ ගුරුවරයා නම් මෙන්න මේ ගුරුත්තමයා තමයි මගේ ගුරුවරයා කියලා කියනවා. ඒක කිව්වහම මට තේරුණේ මේ කීප දෙනෙක් හම් වෙනකොට මට තේරුණේ අනිවාර්ය ඔවුන්ට ඕක කටපාඩම් කරවල තියෙනවානේ. එහෙම නැත්නම් හැම එකම ඇවිල්ලා එකම විදියට ඕක කියන්න හේතුවක් නැහැනේ. ඒ කියන්නේ මොකද්ද? ගුරුන්නාන්සේගේ අදහස තමයි ගෝලයෝ ටික නිවන කෙසේ වෙතත් මගේ නම රැක ගන්න ඕනේ, මගේ යම් කිසි ආධිපත්‍ය පතරව ගන්න ඕනේ, උඹලා මේක කටපාඩම් කරලා කියන්න ඕනේ. ඕක බ්‍රේන් වොෂ් කරලා ඇතුළට දාලා තිනවා කොහොම හරි. ඔය අම්බුවෙන් ඔහොම කියන්නේ නැතුව ඇති. හැබැයි කොහොම හරි අරුන් ටික එකම වචනේ කියනවනේ පෙත්තෝ වගේ. ගිරව් ගිරව්. පෙත්තෝ වගේ කියනවා. එකම වචන ටික කියනවා. මගේ ගුරු උත්තමයාණන් වහන්සේ මෙයා. මගේ ගුරු උත්තමයාණන් වහන්සේ මෙයා. ඉතින් නිවනක් නම් අපේක්ෂා කරන්න බෑ. ඒ වෙනුවට ඒ අර ගිරවාගේ ජොබ් එක කරගෙන ඒ ගුරුවරයාගේ ආනිසංස දේශනා කරගෙන ඉන්න පුළුවන් වේවි කියලා තමයි කියන්න වෙන්නේ නේද? අර එකම වාක්‍ය කියනකොට මොකද්ද අවුට් එකක් තියෙනවා කියලා නිකන් වරක් ඇහෙනවා, දෙවරක් ඇහෙනවා, තුන් වරක් විතර ඇහෙනකොට තේරෙනවා මොකක් හරි තියෙනවා මෙතන නමුත් අවුලක් කියලා. ඉතින් ඒක තමයි ඒ විදිහේ තමුන්ගේ ප්‍රතිපදාවක් දියුණු කරගන්න තමුන්ට දෙපයින් නැගී හිටින්න අවස්ථාවක් දෙන්න නැත්නම් ඉතින් වැඩක් නැහැ එතනින්. වැඩක් නැහැ ඒ ගුරුන්නාසිකෙන්. තියෙන්නේ වංචනික අදහසක්. බොහෝ තැන්වල එහෙම බහුල වෙන්න පුළුවන්. නමුත් අපි අපිට ඉඩක් ලැබුණා නම් මේ ප්‍රතිපදාවක් තමුන් වර්ධනය කරගන්න, දියුණු කරගන්න, තමුන්ගේ දෙපයින් නැගී හිටින්න, අන්න ඒක තමයි මේ ක්‍රමවේදෙදි වැදගත් වෙන්නේ. ඒ විදිහට තමයි මේ කියන නිවනක් පිළිබඳ කතා කරන්න පුළුවන් වෙන්නේ. දැන් මං කිව්වා මේ විදිහට යෙදීමම මැදුම් පිළිවෙත කියලා. මේ අපි ඉන්නේ මැදුම් ප්‍රතිපදාවේ. හරි. හැබැයි අපි හිතුවත් කල්පනා කරොත් නිවන කියන්නේ මොකක්ද? නිවන කියන්නේ මැදුම් ප්‍රතිපදාවද? එහෙම නෙමෙයි. බුදුරජාණන් වහන්සේ සත්‍ය කියන එක නිවනට පැනෙව්වොත්, නිවන තමයි සත්‍ය කියලා පැනෙව්වොත්, මැදුම් ප්‍රතිපදාව සත්‍ය දිහාවට අපිව අරගෙන යන දේ. හැබැයි ඒකත් සංස්කරණයක්. බුදුරජාණන් වහන්සේ කියනවා මේක ආවම සංස්කරණේ මහණෙනි. ඒක නිසා මම මේකත් සත්‍ය විදියට පනවනවා කියලා. සත්‍ය දිහාවට අපිව අරගෙන යන නිසා, එහෙම අරගෙන යන ආවම සංස්කරණේ නිසා මේ මැදුම් පිළිවෙතත් සත්‍ය විදියට පැනෙවට මොකද අන්න නියම සත්‍ය තියෙන්නේ මේ මැදුම් ප්‍රතිපදාවෙනුත් ඉවත් වෙච්ච දවසක තමයි. මේ සංස්කරණයත් සමනය කරපු දවසක තමයි. අන්න ඒක තේරුම් ගත යුතුයි. එතකොට මේ ප්‍රතිපදාවේ කරගෙන යනකොට, මැදුම් ප්‍රතිපිළිවෙත පුරාගෙන යනකොට අන්න දවසක මේකෙන් ඉවත්තුණු තැන, මේ සංස්කරණයත් සමනය කරපු තැන නිවන තියෙනවා. ඒක යම් කිසි විදියක සූක්ෂම වැඩක්. නමුත් යෙදීම තුළ නැවත නැවත පුහුණු කිරීම තුළ එයාට දකින්න පුළුවන් මේ මැදෙනුත් ඉවත් වෙන ගතියක්, මැදත් නොඅල්ලන ගතියක් මේ හිත තුළ ටික ටික මතුවෙලා එනවා. ඒක යම් කිසි ආකාරයක ගමනක්, යම් අමුතු විදිහේ ගමනක්. ඒක කියලා පැහැදිලි කරන්නත් අමාරු ගමනක්. හරි. නමුත් අන්න මුල ටික පැහැදිලි කරන්න පුළුවන්නේ, මුල ටික අපිට සාකච්ඡා කරන්න පුළුවන්නේ, මුල ටික සාකච්ඡා කරගෙන ඔහොම ඔහොම යනකොට අන්න බහා තමුන්ගේ ප්‍රතිපදා වඩාගෙන යනකොට අර නිකන් රූටලා ගිහිල්ලා වගේ තමයි අරකට වැටෙන්නේ. මේ ලිස්සලා යන්නේ වැරදිලා වගේ. හරි. නමුත් වැරදිලා හෝ ලිස්සලා හෝ යන්නේ දිහාවට තමයි. ඒක නිසා අපි අපිත් ඒ විදිහේ පුහුණුවක්, ප්‍රතිපදාවක් තමුන් තුළ ඇති කරගමු. මේ ගින්න නිවා ගන්න, මේ ලැබිච්ච අවස්ථාව ප්‍රයෝජනයට ගමු කියන අදහසින් අද දවසේ මේ ධර්ම දේශනාව මෙතනින් අවසන් කරනවා.
සාදු සාදු සාදු. හැමදාමත් වගේ ප්‍රායෝගික හිතාව ප්‍රායෝගිකව ඒ ධම්මදේශනව සිදු කරපු ධම්මකුසල ස්වාමීන් වහන්සේට උන්වහන්සේගේ සිරිම ආධ්‍යාත්මික බලාපොරොත්තු යා කර්ම ඉෂ්ට සිද්ධ වේවා කියන ප්‍රාර්ථනාව ඇතුව උන්වහන්සේටත් අපහටත් මේ රාග ගින්නෙන් නිදහස් නිවා ගන්න, මෝහ ගින්න නිවා ගන්න, ද්වේෂ ගින්න නිවා ගන්න, මැදුම් පිළිවෙතේ ගමන් කරන්න, ඒ සංස්කාරයත් අතහැරලා නිවන් ම අවබෝධ කරගන්න අද දවසේ ධර්ම දේශනාව හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාව ඇතුව ඒ සම්බන්ධයෙන් කාට හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අද ධර්ම දේශනාව සම්බන්ධයෙන් පුළුවන් විනාඩියක් දෙකක් අරගෙන ස්වාමීන් වහන්සේට කතා කරන්න. හොඳමයි ස්වාමීන් වහන්ස. එහෙමනම් අවසරයි ඔබ වහන්සේ වන්දනා කිරීමට.
හොඳයි හරි.
සාදු සාදු. ඕකාස වන්දාමි භන්තේ.
ඔකේ හොන්තු.
මා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදී තබ්බං.
සාදු සාදු අනුමෝදාමි.
සාමිනා කතම් පුඤ්ඤං මයිහන්දා තබ්බං.
සාදු අනුමෝදි තබ්බං.
සාදු සාදු අනුමෝදාමි. ඕකාස ද්වාරත්තේන කතම් සබ්බං අච්ඡයං කමතමේ භන්තේ.
හමාමි කමිතබ්බ.
සාදු ඕකාස කමාමි භන්තේ.
සුඛී හොන්තු.
ဒුතියම්පි ඕකාස වන්දාමි භන්තේ.
සුඛී හොන්තු.
අතියම්පි ඕකාස වන්දාමි භන්තේ.
සුඛී හොන්තු. අභිවාදන සීලිස නිච්ඡං වද්දා පචායිනෝ චතරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛං බලං ආයරෝග්‍ය සම්පති සග්ග සම්පති මේවච අතෝ නිබ්බාන සම්පති විනාතේ සමිච්ඡතෝ.
සාදු සාදු සාදු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුර්ලභේන මයාලද්දං පස්සිතුං වන්දිතුං අරං සාරිපුත්තාදි තේරාණං ආගතං පටිපාටියා සද්ධා සීලං දයාවාසං බුද්ධ පුත්තං නමාමහං. සාදු සාදු සාදු.
තොපත් වේවා. හැමදෙනාටම තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.